හොඳයි සාදු. 2023 වසරේ 12 මාසේ 17 වෙනිදා ඉරිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධා ගුණ ඇති කාරුණික පින්වත්නි, අප සංසාරේ කොහේදෝ ඉඳලා මීට දසවස් කීපයකට කලින් මව් කුසකින් මේ ලෝකයට පැමිණියා. තා කුඩා බිලිඳෙක් ලෙස ලොකු මහත් වෙලා වැටි වැටි ඇවිදලා නැගිටලා සිප්සතර ඉගෙනගෙන අදට වඩා හෙට දිනයක් ඇතේයි කියා හැමදාම විශ්වාස කරමින් ලොකු මහත් වුණා. දැනටත් එහෙම හිතමින් ජීවත් වෙනවා. භාවසර දි හිතුවා ලොකු පන්තිවලට ගියාම හොඳයි කියලා. ඕ ලෙවල් කළාම හිතුවා ඒ ලෙවල් කළාම හොඳයි කියලා. පස්සේ හිතුවා යුනිවර්සිටි ගිහිල්ලා විභාග ගත්තාම හොඳයි කියලා. පස්සේ හිතුවා රස්සාවක් කළාම හොඳයි කියලා නේද? අදට වඩා හෙට හොඳයි කියලා හිතනවා. මේක මානව සත්වයාගේ පොදුවේ පවතින සියලු දෙනා ළඟම තියෙන කාරණයක්. අදට වඩා නාපු හෙට දවසට බොහෝම ප්‍රාර්ථනා තියෙනවා, ඇලීම් තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. ඒක තමයි ජීවිතයේ හැටි. එතනින් එහාට ගිහිල්ලා මේ ආත්මේ සෞත් උනත් මගේ ලබන ආත්මේ හරි හොඳ වෙයි කියලා විශ්වාසයක් තියනවා නේ. සමස්ත සමාජයේම ආගම් ભેදයකින් තොරව, ಜಾති වර්ග ભેදයකින් තොරව සියලු දෙනා ළඟම තියෙන අපූර්ව රිද්මයක් ඒක. අදට වඩා හෙට හොඳයි. මේ ආත්මයට වඩා ලබන ආත්මේ හොඳයි. ඇත්තට මේ සිතවිලි පරම්පරාවේ ගලාගෙන යන විදිය, ඒ අපිට හිතෙන විදිය හරිද? වැරදීනේ. ඔබ හිතන්න ඕන මේ තමයි හොඳම තැන. අදට වඩා හෙට නෙමෙයි, මේ ඉන්න තැන තමයි හොඳම තැන. මේ ඉන්න තැන මේ මොහොත හොඳම මොහොතක් බවට පත් කරගන්න. එකගයිද? නැත්තම් අර කන්සෙප්ට් එකේ ඉන්නවද අපි හැමදාම? අදට වඩා හෙට හොඳයි. මේ ආත්මයට වඩා ලබන ආත්මය හරි හොඳයි. හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. නැයි රිද්මය යන්න හොඳ නැහැ. ඒක අපේ පොඩි කාලේ ඉඳලා ආපු පරම්පරාව. ඒ චිත්ත රටාව, ඒ චිත්ත වේගය, ඒ ගලාගෙන යෑම නතර කරන්න ඕන. නතර කළා මේ මොහොත හොඳයි. මේ මොහොතේ මනුෂ්‍ය ආත්මය ලැබිලා තියෙනවා. මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිලා තියෙනවා. ආරි මහා සංඝරත්නයේ මුණ ගැහිලා තියෙනවා. මට ශ්‍රද්ධාව පිහිටලා තියෙනවා. ප්‍රඥාව පිහිටලා තියෙනවා. වීරිය පිහිටලා තියෙනවා. එහෙමනම් මම මේ මොහොත තමයි හොඳම මොහොත කියලා කල්පනා කරන්න ඕන. දැන් එහෙම කල්පනා කරගන්න. එහෙම අදිෂ්ඨාන කරගන්න. අර චිත්ත රටාව බිඳින්න. බිඳලා මේ මොහොත තමයි හොඳම මොහොත. දැන් හරිද? එතනින් ඒ ධම්මානුධම්ම ප්‍රතිපත්තියට ආවද? ඒ නිසා අර මෙතෙක් කාලයක් ආපු හෙට හොඳයි කියන ඉදිරි නාපු අනාගතේ හොඳයි කියලා හිතන රටාව අපි බින්දා. ඒ රිද්මයට ගලාගෙන යන්න දෙන්නේ හිත. මේ මොහොත තමයි හොඳම මොහොත. හොඳින්ම ඉන්න මොහොත. කරුණාවෙන් ඉන්න මොහොත. දයාවෙන් ඉන්න මොහොත. පින්තුනේ මහා ත්‍රිපිටක ධාරීන් ඉන්නවා. ඒ වුණාට සමහර උදවිය මෛත්‍රී සහගත නැහැ. ඒ දැනුමින් වැඩක් නැහැ. මහාචාර්යවරු ඉන්නවා. මෛත්‍රී සහගත නැහැ සමහර අය. ඒ දැනුමින් වැඩක් නැහැ. මහා භාවනා යෝගීන් ඉන්නවා. සමහර උදවිය මෛත්‍රී සහගත නැහැ. මෛත්‍රිය කියලා කියන්නේ පින්තුනේ ඉතාම වටින දෙයක්. ව්‍යංජනයක තියෙන රසය වගේ දෙයක් තමයි මෛත්‍රිය කියන්නේ. කොච්චර වටින ව්‍යංජනයක් වුණත්, මිල අධික ආහාරයක් වුණත්, ඒක රස නැති වුණොත් ඒ ආහාරය භුක්ති විඳින්න බෑ. ඒ වගේම මොනතරම් මහා රට්ඨ ගුරු වුණත්, අග්ග මහා පඬිත වුණත්, ත්‍රිපිටක ධාරී වුණත්, ෂඩ්භාෂා පරමේශ්වර වුණත්, මොන මහාචාර්ය වුණත්, මෛත්‍රිය නැත්තම්, කරුණාව නැත්තම්, දයානුකම්පාව නැත්තම් ඒක රස නැති ව්‍යංජනයක්. ව්‍යංජනේ මිල අධිකයි, ආහාරයේ මිල අධිකයි, රස නැහැ. එවිට තමන්ට ප්‍රයෝජනයක් නැහැ, ලෝකයට ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි මොනතරම් ගැඹුරු දහම් තේරුම් ගත්තත්, මොනතරම් අවබෝධයන් තුල පැනනගලා ඉන්නවා කියලා කිව්වත්, ලෝකයට අවශ්‍ය කරන දෙයක් තමයි මෛත්‍රී සහගත බව. ලතෙත් මනසක් ඇති බව. ඔබ මෛත්‍රී සහගතද? මම ඔබෙන් ප්‍රශ්න කරනවා. එසේ නොමැතිව යම් තත්ත්වයක ඔබ ඉන්නවා, ලොකු මහා විදර්ශනා ධූරයේ ඉන්න කෙනෙක් මෛත්‍රී සහගත නැහැ. විදර්ශනා ධූරෙත් ප්‍රචණ්ඩයි. මහා බණ කතා කරන කෙනෙක් මෛත්‍රී සහගත නැහැ. ධර්මයේ තුලත් ප්‍රචණ්ඩයි. එහෙමනම් හොඳ ගුරුවරයෙක් මෛත්‍රී සහගත නැහැ, ප්‍රචණ්ඩයි. එහෙමනම් පින්වතුනි, අපිට ආශ කරනවා මෛත්‍රී සහගත බව. කරුණාව, දයාව, දයානුකම්පාව, ඉවසීම. පරිත්‍යාගශීලී භවය, දානය. අනිකාගේ යහපත දැකීමට තියෙන කැමැත්ත වගේ දේවල්, සියලුම දේවල් පින්නතුනේ ඔය මෛත්‍රී සහගත බවට අදාළයි. පැහැදිලිනේ? දැන් ඔබ එසේද කියලා මම ඔබෙන් ප්‍රශ්න කරනවා. ඔබ එසේ වන්න ඔබ එසේ වන්න පලි ගැනීම් වලින් තොරයි. ගුණමකුකම කියලා ක්ලේශයක් තියෙනවා. මක්කෝ අනුන්ගේ ගුණ නසන්නේ, තව කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වේ බිම හෙලන්න බලන්නේ. පහ මහත් දේශපාලඥයෝ වගේ කෙනෙකුට කා කුටා ගන්න නම් කැත කර ගන්න නම් කැත කරන එහෙම ගුණාංග නැහැ. එහෙමක් හෝ කියන ක්ලේශයක් ඒ වැඩ කරන්නේ අනුගේ ගුණ නැසීම. ඒ සියල්ලම උපදින්නේ පිනුතුරි මෛත්‍රී සහගත බව නැති වුණා මේ හිතේ. මෙත් සිතින් බලන් ඕන. මෙත් සිතින් බලන් ඕන. මෛත්‍රී සහගත බව මෛත්‍රී මනෝ කර්මය තුල තියෙන්න ඕන. විශේෂයි ඒක. ශේෂයෙන් මෙතෙන්දි මම විමසලා බලන්නේ මෛත්‍රී මනෝ කර්මය ඔබට තියනවද කියලා. කෙනෙක් කෙනෙකුට හිංසා නොකරන, කවමන් නොකරන ඒ සිත උතුම් ගුණධර්ම හිතේ පැලපැදියම් වෙලා තියෙනවා නම්, පැන නැගලා තියෙනවා නම්, ওই කරුණ ඉබේම ඒ හිත තුල පවතිනවා. මෛත්‍රී වාක් කර්මය, වචනේ නන්නය, විපතටපත් නොකිරීම, පීඩාවටපත් නොකිරීම, මුලාවටපත් නොකිරීම, යහපතම ප්‍රාර්ථනා කිරීම, සෙතම ප්‍රාර්ථනා කිරීම ලෝකයට මෛත්‍රී වාක් කර්මය. මෛත්‍රී කාය කර්මය, මෛත්‍රී සහගත විදියට හැසිරීම සමාජේ පවත්වන්න පුළුවන් නම් කොච්චර හොඳද. මම කොළඹ විශ්වවිද්‍යාලයට ගියපු අවස්ථාවකදී මම පොඩි පටු පාර දිගේ ඇවිදගෙන එනවා. එක්තරා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෙක් වගේ ඉන්න කෙනෙක් මෙයා මාව එනවා දැක්කා. දැකලා එයා තීරණය කළා මට අයින් වෙන්නේ නැහැ කියලා. එයා හරියට බින්න තුනේ ඔළුව කෙලින් තියාගෙන යකෙක් වගේ පාර මැදම ඒ පටු පාරේ ආව ඉස්සරහට එගේ හැප්පෙන්න වගේ. මම තනකොළ පිට්ටනියට පැනලා එයාට ඉඩ දුන්නා. එයා ඒ විදියටම ගියා කෝච්චිය වගේ. මං ඔහු දිහා පිටුපස හැරිලා බලලා හිතුවා මානසික රෝගියෙක් කියලා. ගුණධර්ම නැහැ, ලතෙත් බව නැහැ, ඉගෙනගෙන නැහැ. ගණන් ශාස්ත්‍ර ඉලක්කම් පාඩම් ඔළුවේ තියාගන්න ෆොටෝ කොපි මැෂින් වගේ නැවතේව ලියලා කොහොම හරි පාස් වෙනවා. මොනෝද ඉගෙන ගත්තේ? අනුන්ට පීඩා කරන්න, හිරිහැර කරන්න, තව කෙනෙකුට ඉඩ ලබා නොදෙන්න, ගරු කළ යුත්තන්ට ගරු කළ යුතුයි. පොලිස් නිලධාරියෙකුට ඒ පොලිස් ගෞරවය දෙන්න ඕන නිල ඇඳුමක් ඇඳගත්තාම, භික්ෂූන් වහන්සේ කෙනෙකුට භික්ෂු ගෞරවය දෙන්න ඕන ඒ නිල ඇඳුම ඇඳගත්තාම, ජනාධිපති කෙනෙක් වුණාම ජනාධිපතිගේ ගෞරවය දෙන්න ඕන ඒ තත්ත්වයටපත් වුණාම. ඒව මුකුත් නැහැ. වනචාරී සංකල්පවලින් පිරිච්ච කෙනෙක් වෙන්න ඇති කියලා මට හිතුණා. ඉතින් මට හැකියාව තියෙනවා ඔහුගේ ඇඟේ හැප්පෙන්නේ නැතුව පිටින් ඩයින් ගලා ඔහුට ඉඩ දීලා ඔහු දෙස බලාගෙන ඉන්න. ඒ මන් දුර්වල කළා හරි දුර්වලයේ කියයි කියලා හිතනවා නම් ඔහු ඒක ඔහුගේ දුර්වලකමක්. ඒ මගේ ඒ අයින් වීම මං හිතන්නේ මගේ මං පුරුදු කරන ලද ගුණ ධර්ම, එහෙම නැත්නම් ශක්ති සම්පන්න භාවය පෙන්වීම. එහෙමනේ ඔහුට ඉඩ දීලා ඒ මම බැලේ මගේ ශක්තිය පෙන්වීමක්. දවසක් මේ රටේ තියෙන ප්‍රධාන නාලිකාවක් TV නාලිකාවකට වැඩසටහනකට ගියා. ඔහු TV නාලිකාව ඇතුළට මාව ගත්තේ පිටිපස්සේ දොරේ. ඉතින් මේ ඒගොල්ලෝ සමාවිල්ලුවා ස්වාමීන් වහන්සේ ඉස්සරහ දොරෙන් ගන්න විදියක් නැහැ. එතන පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා. මේ ඔබ වහන්සේ පිටිපස්සේ දොරෙන් ගන්න ලැබීම සමාවෙන්න කියලා. මම මේ ඔහුට දුන්න උත්තරේ තමයි ඉස්සරහ දොරෙන් ආවත් පිටිපස්සේ දොරෙන් ආවත් සිංහයා සිංහයාම තමයි කියලා. අපි එහෙම වෙන්න ඕනේ නෑ. අපි තුල අපි ශක්තිමත් නම් අපි කාට හරි පාර ඉඩ දුන්නත්, පුටුවක් ඉඩ දුන්නත්, පාරේ ඉඩ දුන්නත් පුළුවන් තරමින් ගොඩක් වෙලාවට පාරදී වුණත් රේදුරු මහත්මයාට මම කියනවා එයාට ඉඩ දෙන්න. එයාට යන්න දෙන්න. ඔන්න ඔයා ඕන් ගහන ඔන්න එයාට යන්න දෙන්න කියනවා. අපි සමහර රේදුරාන මෙහෙම වැඩි හෝන් ගන්නකොට නිකන් දෙන්නෙම නැතුව වගේ ඉන්න බලනවා. මම කියනවා එහෙම කරන්න එපා එයාට යන්න දෙන්න. මේ මිනිස්සෙම මොකක් හරි හදිසියක් වෙන්නේ නැතිනේ. කමන්නේ. මම හිතන්නේ ඒ වගේ දේවල් පරාජිත වීම නෙමෙයි. ඒව සම්බුද්ධ ශාසනයේ තියෙන වැදගත් දේවල්. ඒව ಗುಣධර්ම. ඒව අපි පුරා ගන්න දේවල් පින්නතුනේ. ඒව ಗುಣධර්ම කියලා අඳුන ගන්න ඕන. ඒව යහපත් දේවල් කියලා අඳුන ගන්න ඕන. ඒ හැමදේම ඒ හැම තැනම මතු වෙන්නේ මෛත්‍රී සහගත බව. කාරුණික බව. එබැවින් අපි හැම විටම මෛත්‍රී සහගත බව, කාරුණික බව මුල් කරගෙන පදනම් වෙච්ච සම්බුද්ධ ශාසනය. ඔවුන් කරගන්න දේ ඔවුන් ගෙනියාවි කියන අදහසින්. කරුණාවෙන් මේ මිනිස්සේ දමනය කරනව හැරෙන්න බුදුරජාණන් වහන්සේ කවදාවත් ඉරටුවකින්වත් මිනිස්සෙක් දමනය කළේ නැහැ. මම දන්නේ ජනප්‍රවාදයක්ද ඇත්ත කතාවක්ද කියලා පුවත්පතක තිබුණු දෙයක් මම මේ කියන්නේ. හිට්ලර් කියන මිනිස්සයා බුදු පිළිමයක් දැකලා තියෙනවා. දැක්කාම අහලා තියෙනවා මේ පිළිමේ කාගේද කියලා. කියලා තියෙනවා මෙයා ඉන්දියාවේ මෙහෙම ඉපදුණු ලෝඩ් බුද්දා කියලා මේ කෙනෙක් කියලා. ලෝකේ ඉන්න නිර්භයම මිනිසයා කියලා ඔහු ඇඟිල්ල දිගු කරලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඔහුගෙන් අහලා තියෙනවා ඔබ කොහොමද එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? කිසිම ආයුධයක් නැහැ. බලන්න මගේ බුදුහාමුදුරුවෝ ළඟ ඉරට්ටක්වත් තියෙනවද කියලා. ලෝකේ ඉන්න හිට්ලර් කියන නිර්භයම මිනිසයා කියලා. ඒ මිනිස්යාගේ ප්‍රශංසාව නම් වැඩක් නැහැ. ඒ මිනිස්යා මානසික රෝගියෙක්. නමුත් එයා කියන එක ඇත්ත. එයා කියන කාරණේ ඇත්ත. මොකද ලෝකේ නිර්භයම මිනිසයා ඒ මිනිසයා දැඩි බයකින් ජීවත් වෙච්ච කෙනෙක්. නිර්භයම මිනිසයා කිසිම ආයුධයක් නැහැ. සෑම පිළිමේකම බලන්න ගියාම වෙනතුන එක්ක දණ්ඩක් තියෙනවා, පොල්ලක් තියෙනවා, ඊතලයක් හරි මොකක් හරි එකක් තියෙනවනේ සෑම දෙයියෙක් ළඟම. බුදුහාමුදුරු ළඟ මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ. තවත් ශාස්ත්‍රවරු ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පිළිමේ බැලලා කියනවා මෙන්න නිර්භයම පුජ්‍යලයා. ඇත්තනම් පින්නතුන මේ සද්ධර්ම අවබෝධය ඇති කිරීම කියලා කියන්නේම කේම භූමියටපත් වෙනවා කියලා නේ කියන්නේ. මොකද්ද මේ කේම කියන්නේ? කේම කියන්නේ නිර්භය බව. නිර්භය. නිර්භයත්වයටපත් වෙනවා. නිර්භය භූමියකටපත් වෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉරට්ටකින්වත් ලෝකේ පාලනය නොකරපු උත්තමේ කරුණාවෙන්ම ජය ගන්න පුළුවන් ලෝකේ පමණයි ජය ගන්න. ඒ වගේ අපිත් මේ ලෝකෙ පින්නතුනි කරුණාවෙන්ම ජය ගන්න පුළුවන් ලෝකේ පමණක් ජය ගන්නවා, අනිත් එක අතහැරලා දානවා. ඒක හරියට පින්නතුනි අඹ ගෙඩියක් ගෙනාවා, කපල බැලුවා, පැත්තක් කුණු වෙලා තියෙනවා, පැත්තක් හොඳට තියෙනවා. අපි මොකද කරන්නේ? හොඳ පැත්ත කාලා නරක පැත්ත අයින් කරලා දානවා. ඒ නිසා අපිට කරුණාවෙන්ම දමනය කරගන්න පුළුවන් ලෝකේ පමණක් අපි දමනය කරගෙන අනුශාසනා කරගෙන උපදෙස් දීගෙන පවතිනවා. අනිත් පැත්ත අපි අතහැරලා දානවා, අමතක කරලා දානවා. ඒ නිසා මේ ලෝකේ හැමදාම පින්තුනේ හොඳ අඹගෙඩි වගේම කුණු වෙච්ච අඹගෙඩි තියෙනවා. හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නවා. ගුණ ධර්ම වගේම අගුණ ධර්ම තියෙන අය ඉන්නවා. අපිට තියෙන්නේ අර අගුණ ධර්ම කර අය කුණු වෙච්ච අඹගෙඩියේ ඩස්බින් දානවා වගේම ඈත් කරලා තියෙනවා, දුරු කරලා තියෙනවා. සම්බුද්ධ ශාසනයේ තියෙන බොහොම බරපතල දඬුවමක් තමයි නිහඬ බව, අතහැර දැමීම, බ්‍රහ්ම දණ්ඩණය වගේ. අපි ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලා ළඟත් තියෙන ඔය දඬුවම තමයි තියෙන්නේ. හරි සරයි. කතා කරන්නේ, උපදෙස් දෙන්නේ, අවවාද දෙන්නේ, අත්හැර දමනවා. තරහමරහ නැහැ. එතනින් එහාට උපකාරමකුත් නැහැ, උපදෙස්මකුත් නැහැ. ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන කෙනෙකුට ලැබෙන මරණීය දණ්ඩණය වගේ එකක්. ඒක නැති වුණාම පින්නතුන එයා මොන තත්යකට සංසාරේ වැටේද කියලා කියන්න බෑ. ඒ නිසා වෙන් පින්නතුනේ මෙහිම මහා කාරුණික ශාසනයක්. මහා කාරුණික ශාසනයක් අපිට ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම ශාසන ධර්මය. මේ උත්තම ශාසන ධර්මයේ ධර්මය පිළිබඳව කතිකාවල් කරනු, තර්කවාද විවාද කරනු, මහා ත්‍රිපිටක යන් මුල් කරගෙන සංවාද විවාද කරනු, මෛත්‍රිය කරුණාව දයාව අතහැර දාලා වචනවලට නිර්වචන දෙනු, ධර්මයේ හරි වැරදි කතා කරනු කරුණාව නැහැ, මෛත්‍රී සහගත බව නැහැ. ඒක හරියට පින්නතුනේ රත්තරන් වලින් කඩුවක් හදාගෙන ඒක කපා ගන්නවා වගේ වැඩ. මෛත්‍රී සහගත නැති ධර්ම සංවාද, ධර්ම සාකච්ඡා රත්තරන් වලින් කඩු කපා හදාගෙන එකිනෙකාට ගහ ගන්නවා. ඒත් වෙන්නේ මොකද්ද? කැපෙන එකම තමයි. කැපෙන එකම තමයි. එකිනෙකා පරයා යන්න පුදුම ආසාවක් මේ සත්වයාට තියෙනවා. පොඩි කාලේ ඉඳලා මන් දන්නේ මන් තුල පිහිටි දෙයක් තමයි. ඉස්කෝලේ අපි තරගෙට දුවනකොට මම නිතරම කල්පනා කරපු දෙයක් තමයි මට දුවන්න පුළුවන් වුණත් මගේ යාළුවා මම පරද්ද කළා කොහොමද දුවන්නේ කියලා. මම කැමති වුණා මගේ යාළුවට ජයග්‍රහණය ලැබෙනවා නම් මම පරාද වෙලා. අපි ගමහරහා දුවද්දිත් කිව්වේ මගේ යාළුවට අපි දෙන්න එකට දුවමු, මං වාට දෙන්නම් දිනුම් කනුව ළඟදී ඔයා ඉස්සෙල්ලා දුවන්නේ. හා හා ඒකට ලෑස්ති, මාත් සන්තෝසයි. ඒ වුණාට මිනිහට අවිශ්වාසයි මං. මිනිහා කියනවා මට ඔබ විශ්වාස නැහැ, ඒක නිසා
හැතැම්ම කාලක් විතර දීදී උඹට එකක් පහු වෙන්න ඕන කිව්වා. මං කිව්වා හරි 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 මං පහු වෙන්නම්. ඒ කියන්නේ එයාගේ මනස හොඳ නැති වුණාම එයා අනිත් කෙනා දකින්නේ කොහොමද? ඒ විදිහටම දකින්නවා. ඉතින් මං අරම කිව්වා එයාට මාව විශ්වාස නැහැ ඒ නිසා හරි මං කිව්වා හරි හරි එකඟයි. එනිසා මෙන්න මේ ක්‍රමය ඒ රිද්මයක් තියෙනවා නම් අපේ හිතවල අපි ඒක වහාම නැති කරන්න ඕන. අපි පුජ්‍යලෙක් ඉස්සරහා ජයග්‍රාහී මිනිසෙක් වෙන්න හදන්න එපා. පුජ්‍යලෙක් ඉස්සරහා එයාට වඩා තමන් ශ්‍රේෂ්ඨ වෙන්න හදන්න එපා. ඒ ක්‍රමේ වැඩන්නේ නැහැ. අපි ළඟ තියෙනව නේද එහෙම රිද්මයක්. දැනුමින් අපි බලනවා එයාට වඩා ජ්‍යෙෂ්ඨ වෙන. මම දවසක් කථිකාචාර්යවරු කීප දෙනෙක් එක්ක ගියා භාවනා මධ්‍යස්ථානයක වැඩසටහනකට යන්න දෙන එකට. හාපෝ කන්දුස් කිරියාවේ බෑ. දැනුමින් ඒ කෙනෙක්වත් පරාද වෙන්න කැමති නෑ. සිංහලෙන් භාගයයි දෙමළෙන් භාගයයි ඉංග්‍රීසියෙන් භාගයයි හැම භාෂාවකින්ම කතා කරනවා. එක කාරණයක් එක්කෙනෙක් කතා කරොත් ඒ කාරණය ගැන තව කාරණා 1000ක් කොහෙන් හරි ගෙනල්ලා කියනවා. කරුණු විග්‍රහ කිරීමට වඩා තමන්ගේ දැනුවත් භාවය ඔප්පු කිරීම සඳහා තමන්ගේ පෞරුෂය උසවා ගැනීම සඳහා තියෙන යම් වාක් ප්‍රහාරාත්මක සටන්කාමී බවක් මට පෙනුණා. එතන මෛත්‍රිය නෑ, රත්තරන් කඩු වලින් කපා ගන්නවා. ගොඩක් කඩෙන් තමයි කතා කරේ, කඩුවෙන් කියලා කියන්නේ කඩුවෙන් තමයි කතා කරේ. වාක් ප්‍රහාර. මගේ කන් දෙක පරිස්සම් කරන් ආවේ බෝමාරුවේ. මේ පරයා යන්න උත්සාහ කරන රිදම් එක අපි වහාම බිඳලා දාලා දැන් හාමුදුරු පරයා යන්න ඕනේ කියලා හිතන කාලයක් ගියාම මහානාහිමියෝ පරයා යන්න ඕනේ කියලා හිතන ඔය ඉහෙලට ඉහෙලට ගියාම එක එක්කෙනාට හැදෙන ලෙඩ, ජනාධිපතිවරුන්ටත් හැදෙන සමහරලාට ලෙඩ. කොටෝම් පරයා ගිහිල්ලා පුළුවන් නම් රටේ ඉන්න මහානායක හඳුරන්නත් වඩා පොඩ උඩින් හින්ට් එකක් ගහලෙම බලන්න ඕන කියලා හින්ට් එකක් දෙකක් ගහනවා. ඊට පස්සේ අතු ගෑවිලාම යනවා. ලෝකෙ සම්මතයක් තියෙනවා ඒව කරන්න හොඳ නෑ. එනිසා අපි තුල සටනට එන්නේ පිටුතුනි ලෝකෙත් එක්ක සටනක් අපිට නැත්තම් විතරයි. බලන්න ගෙදර මහත්තයට වඩා උඩින් ඉන්න ඕනේ කියන රිද්මයක් තියෙනවද කියලා නෝනලාට. ඊළඟට මහත්තුරු හිතන්න බලන්න නෝනට වඩා උඩින් ඉන්න ඕනේ කියලා රිද්මයක් තියෙනවද බලන්න මනසෙන් මහත්තුරුන්ට. සමහර දරුවන්ටත් කාලයක් ගියාම ලෙඩක් හැදෙනවා. අම්මා තාත්තට වඩා මම අපි දන්නවා කියලා වගේ නිකන් පෙන්න ලෙඩක් හැදෙනවා. අම්මා මොනවද දන්නේ කතා කරන්නේ නැතුව ඉන්න දන්නේ නැති දේවල් කියලා අම්මලා තාත්තලාට කියන වෙලාවල් දරුවෝ ඉන්නෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ට උමනා ඉන්නෝ. දැන් අම්මට තාත්තට වඩා උඩින් පොඩ්ඩක් ඉන්න. ඒ කාලයක් ගියාම ගුරුවරුන්ටත් උඩින් ඉන්න ඕනේ කියලා හිතන මේකට කියන්නේ මාන්නය. සම්මානෙකුත් තියෙනවනේ නේද? මහා මාන්නය. يعني මානෙ ලොකු එක වෙන්නේ නැති කියලා මම කියන්නේ මේක ගෞරව සම්මානය. ඉතින් ඒ නිසා ඒ උනාට ඒ වචනේ අනුව මහා මාන්නය. අභිමානත් වෙන්න පුළුවන්. මොනව ගැනද ඇත්තටම අපිට අභිමාන වෙන්න තියෙන්නේ? ධර්මයේ තේරුම් කරගත්තොත් පමණයි අපිට අභිමානවත් වෙන්න පුළුවන්. අපි අනවශ්‍ය දේවල් තුල අභිමානවත් බවක් ඇති කරගෙන වැඩන්නේ. ලෝකෙම යම් මුලාවක සිටිනවා පින්නතුනේ. වැරදි දිසානතියක ගමන් කරනවා.
වැරදි දෙයක් පසුපස දුවගෙන යනවා. වැරදි දෙයක් පස්සේ දුවගෙන යනවා. ඒ දුවගෙන යද්දී මෛත්‍රිය, කරුණාව, දයාව නැතුව මොනෝ පස්සේද මේ සමාජයේ දුවගෙන යන්නේ? සැප සොයා දුක් විඳින, සැප නොලබා මියදෙන සමාජය. සැපයට කෑදරම සත්වයා මේ මිනිසයා. දුක් විඳින සත්වයා එපමණටම මේ මිනිසයා. විතර ඔය සැප විඳින්න ඔය කුරුල්ලෝ හැම එච්චරම කෑදර නෑ. ඒකට හේතුව ඒ සත්තු සැපේ ඉන්නවා. භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ තියෙන නිදහස් බව, මානසිකත්වයේ තියෙන සැහැල්ලුව බුදුහාමුදුරු උපමා කරන්න ගන්නෙත් කුරුල්ලෝ. එතකොට බලන්න, භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක් දෙන්නෙත් කුරුල්ලන්ගෙන්. සකුණු විය පබ්බජ්ජා, කුරුල්ලෙක් වැනිය පැවිදි දම කියලා. එතකොට අපිට ෆලෝ කරන්න වෙන්නේ කුරුල්ලෙක්. එවිට හිතෙනවා ඒක අතකින් මේ පුහුදුන් ජීවිතයට වඩා කුරුල්ලෙක් සැහැල්ලුවෙන් ඉන්නවා කියන එක, සහනශීලීව ඉන්නවා කියන එක. මොකද ආදර්ශයට පෙන්වන්නේ ඉන්න තැනින් තව ඉහළ දෙයක්නේ. ඉතින් සකුණෝ විය පබ්බච්චා, කුරුල්ලෙක් වැනිය පැවිදි ධම කියලා. ඉතින් පැවිදි ධම කියන එකට එන්න පුළුවන් ඕනම කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන්. ඒ ගුණ ධර්ම පුරා ගන්න පුළුවන්. පැවිදි ධම කියලා කියන්නේ ගුණ ධර්මයකට මිසක් වෙන දෙයකට නෙමෙයි. ගුණ ධර්මයේ තියෙන්න ඕන ආධ්‍යාත්මික වශයෙන්. වෙන රටවල් වල තියෙනවා ගුණ ධර්මවලනොත්, ඒ වගේම චීවරේනොත් පැවිදි ධම පුරා ගන්නවා ජීවිතේ එක කාලයක් යදාගෙන. මං හිතන්නේ ඒක හොඳ දෙයක්. බුරුම රට, තායිලන්තේ වගේ රටවල් වල හැමෝම වගේ ජීවිතේ එක කොටසක් මහාන වෙලා ඉන්නෝ. අඩුම තරමේ අවුරුදු දෙක තුනක් හරේ මහාන වෙලා ඉන්නෝ. එහෙම සම්ප්‍රදායක් තිබ්බනම් හොඳ ගුණ ධර්මත් එක්ක හොඳයි. නමුත් ලක්කාවට එහෙම එකක් නැහැ. එහෙම දෙයක් තිබ්බනම් ගැහණු පිරිමි හැමෝටම වටින. ඔය පෞගේ දවසේ අර රූපරාජිනියක් වෙච්ච කෙනෙකුත් ඇවිල්ලා ලංකාවේ සංචාරය කළා කිව්වේ ඒ යාගේ එක කාලයක් මහාන වෙලා ඉන්නවා. එවැනි දේවල් තියෙනවා නම් හොඳයි. හැබැයි ඒ මහාන වුණාට පස්සේ භික්ෂුවකට භික්ෂු ආවේනික ඇවතුම් පැවතුම් අධ්‍යාපනය පමණයි තියෙන්න ඕන. භික්ෂුවකට භික්ෂු අධ්‍යාපනයක් නැති නිසා තමයි අද මේ රට වෙනසෙන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. භික්ෂුවකට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගිහියගේ අධ්‍යාපනය ලැබිලා වැඩන්නේ. ඒ ලබන ගොඩාක් දෙනෙක් ඒ ලබන්නේ සිවුරට මුවා වෙලා ඉගෙනගෙන සිවුර ගහක් උඩ තියලා පැනලා යන්න. ඒ විශ්වවිද්‍යාලයෙන් 180ක් 90ක්ම ඉතුරු වෙන්නේ නැහැ. සිළු දෙනාම අයින් වෙලා යනවා. ඒව දුෂ්ට සිටවිලි. කන්න නැති ගමඩ වෙන්න පුළුවන්, ඉගෙන ගන්න සල්ලි නැති ගමඩ වෙන්න පුළුවන්. ඒ වුණාට චේතනාවල් ඒගොල්ලන්ගේ හොඳ නැහැ. ඒගොල්ල මහාන කරලා තියෙන ඒ විදියේ චේතනාවකින් මහාන කරලා තියෙන දෙමව්පියොත් හොඳ නැහැ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව අපිරිසුදු වුණොත් ඒ කර්මය ඒ ක්‍රියාව හොඳ නෑ. එහෙමනම් පින්නතුනේ දුෂ්ප්‍රඥ භාවය, ඒ කියන්නේ දුෂ්ප්‍රඥ භාවය කියන්නේ කරුණක ක්‍රියාවක තියෙන රසය, තමන් කරන දෙහි තියෙන කුසලා කුසල භාවය නොහඳුනන භව දුෂ්ප්‍රඥ භාවය. දැන් ඔබ ක්‍රියාවක් කරනවා, ඔබ පහම් බලන්න මේ මගේ චේතනාව මොකද්ද මේ? හැම දෙයකම තියෙනව කරන ක්‍රියාවලියේ යම් රසයක් තියෙනවා. මානසික රසයක්, සුවඳක් වගේ දෙයක් තමයි තියෙන්නේ. ආන්න ඒක හඳුනගන්න බැරි කම. තමන් මේ කරන්නේ මොන චේතනාවෙන්ද? තමන් මේ දේ කතා කරන්නේ මොන චේතනාවෙන්ද? තමන් මේ දේ හිතන්නේ මොන චේතනාවෙන්ද? තමන් මේ ජීවත් වෙන්නේ මොන චේතනාවකින්, මොන අරමුණකින්ද, මොන සංකල්පයකින්ද? ඇත්තටම ඔබ ජීවත් වෙන්නේ මොන වගේ සංකල්පයකින්ද, මොන චේතනාවකින්ද? කියන්න බලන්න, නැත්තම් හිතලා බලන්න. අනේ දන්නේ නැහැ ඔය ඉතින් උපන්නාට ජීවත් වෙනවා. එහෙමද? අපි එච්චර ඕනේ භාවනා වැඩසටහනට ආවේ ඇත්තටම මොන වගේ මානසික රටාවකින්ද කියන්න බලන්න. මොන වගේ මානසික රටාවකින්ද? දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ මොන වගේ මානසික රටාවකින්ද? මොන වගේ ඇක්ෂන් එකක්ද තියෙන්නේ? අපිට එක එක ඇක්ෂන් වලින් ඉන්න පුළුවන් නේ. ශාරීරිකව කිව්වොත් මේ මෙ ඉන්න පුළුවන්. ඔය එක ඇක්ෂන් එක. මේ මෙ ඉන්න පුළුවන්. තවත් ඇක්ෂන් එක. මේ මෙ ඉන්න පුළුවන්. ඒවත් ඇක්ෂන් නේ. ඉතින් මනසෙත් තියෙනවා ඔය වගේ එක එක ඇක්ෂන්ස් තියෙනවා. මොනවද කියලා බලන්න. ඒ මොකකින්ද ඉන්නේ කියලා බලන්න. ඔබේ රටාව බලන්න. ඔබ හඳුන ගන්න ඔබේ රටාව. කියන්න බලන්න ඔබේ රටාව කොහොමද ඉන්නේ? මමත්වයේ දුරු කිරීමේ අදහසින් ඉන්නවා. අනිත් උදවිය කියන්න බලන්න හැමෝම මොන හැඩයකින්ද ඉන්නේ? කියනවා අම්මලත් කියන්නේ ඇහෙනවනේ. ඈ නිදහස් වෙන්න, සසර දුකයි කියලා හිතනවා, ඒකෙන් නිදහස් වෙනවා. සසර කොහෙද තියෙන්නේ? සසර කියන්නේ සිත. සසර කිව්වහම ඔබට මතක් වෙන්න ඕන ලබනාත්මේ හරි කලින් ඉපදිලා හිටපු ආත්ම හරි නෙමේ. සසර කියන්නේ මෙන්න මේ මොහොත. මේ මොහොත තමයි මේ සැරිසරණ එක්කිනානේ, සැරිසරණ එක්කිනා ඉන්නේ මේ 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 මොහොතේ, මේ දැන්. අනාගතේ උපදින කෙනෙක්වත් අනාගත අතීතී උපදුණු කෙනෙක්වත් නෙමෙයි. ඒ අතීත අනාගතයට යන්නේ අතීතයේ හිටියේ මේ මොහොතේ ඉන්න කෙනාමයි. ඒ නිසා අපි සසර කියපු ගමන් මතක් වෙන්න ඕන තමන්ගේ හිත අරමුණු වෙන්න ඕන. පිහාඹින්නේ කුරුල්ලනේ. එතකොට පිහාඹිනවා කියන එක නෙමෙයි අපි මතක් කරගන්න ඕන, කුරුල්ලා. කුරුල්ලා ඉන්නේ මෙතන.
සසර කියන්නේ සැරිසරනවා. සැරිසරන්නේ කවුද? ඔව් මෙතන ඉන්න කෙනා. පුජ්‍යලයා. මමත්වයේ තියෙන්නේ හිතේ. පින්තුනි මටත් අවශ්‍ය වුණා. මම දුක්ඛ සත්‍ය බුදුදහමට ඇවිල්ලා ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. බුදුදහමට එන්න කලින් දුක්ඛ සත්‍ය ඉගෙන ගත්ත කෙනෙක්. එයත් එහෙමද? භාවනාවට එන්න කලින් gederedima දුක්ඛ සත්‍ය අඳුනගෙන තියෙන්න ඕන. දැනිලා තියෙන්න ඕන. භාවනාවට ඇවිල්ලා උගන්නන දුක්ඛ සත්‍ය වැඩන්නේ. ඒකත් හොඳයි. ඊට වඩා හොඳයි gederdi ඉගෙන ගන්න එක. කොහොමද ඉගෙන ගන්නේ සමාජයේ? gederin හොඳට ඉගෙන ගන්නවා දුක්ඛ සත්‍ය. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය කියන එක අපිට ඉගෙන ගන්න පුළුවන් දුකෙන් නිදහස් වෙන විදිය. ඔබ දුක්ඛ සත්‍ය gederin ඉගෙනගෙන නැත්නම් අන්න ඒ උදවිය තමයි හාමුදුරුවොත් එක්ක තර්ක වාද විවාද සංවාද නොයෙකුත් දේවල් ඔළුවේ පටලවාගෙන රත්තරන් කඩු හදාගෙන කපා ගන්න අය. ධර්මයෙන් ගහ බැන ගන්නෝ, ධර්මයෙන් වෛර කර ගන්නෝ, ධර්මයෙන් පහර එල්ල කර ගන්නෝ. රත්තරන් කඩු වලින් කපා ගන්නවා වැනි. YouTube එක එහෙම බැලුවහමනේ සමහර අයගේ ධර්ම කතිකාවල් කරන්න පිටත් අඳ ගහලා තියෙනවා. එක එක නාලිකාවල් වල කරලත් තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ට උන ධර්මයක් දෙන්න නෙමෙයි. views ගන්නයි, subscribers වැඩි කරගන්නයි. හනේ අනිච්ඡන් සංසාරේ. හොඳ දෙයක් සමාජි ප්‍රචලිත වෙන්නේ නැහැ. කුණු කරවල වගේ වැරද්දක් කාඩර නිග්‍රහ කිරීමක්, නින්දා කිරීමක්, අපහාස කිරීමක්, මොනවා හරි කොහේ හරි තියෙන දූෂණයක් භීෂණයක් මේ රටේ රහ කර කර හැමෝම බලනවා කියවනවා. මේ උතුම් ධර්මයක් අහන්නේ ෂෙයා කරගන්නේ වෙන රටවල් වල ඌව වාරණ දාලා ඌව තහනම් ප්‍රචාරය කරන්න අසුබ දේවල් දෙන්නේ. සියදි විහානි කර ගැනීම මේවා මේවා දෙන්නේ. වැරදි ප්‍රමෝට් කරන්නේ. වැරදි හංගන පුළුවන් තරම් රටේ තියෙන ගෞරවනීය භාවය රැක ගන්න. අපි gedara වුණත් ඒකනේ, gedara තියෙන ප්‍රශ්න වටේට පෙන්නගෙන යන්නේ නැහැ නේ. gedara තියෙන ගෞරවනීය භාවය රැක ගන්න අපි ඒව හංගනවා. ඒකට ලංකාව අපිව පෙන්නනවා නේද? ඒක නරකයි. නරක පුරුද්දක් ඒක. එහෙසේ නොකළ යුතුයි. විවෘත භාවයේ කියලා නොපෙන්නන්න ඕන දේවලුත් පෙන්නන්න හොඳ නැහැ. එහෙම හොඳ නැහැ. ජීවිතේ තියෙනවා. අපි එහෙම විවෘත වෙනවා කියලා එහෙම පාරේ වුණත් කැත කරන්න හොඳ නැහැ. අපි හරි විවෘත මිනිස්සුයෝ කියලා පාරේ කැත කරනවා. කැතයි නේද? ඉතින් අන්න එහෙම හිතාගෙන ඉන්නව සමහර උදවි ඒක හරි වැදගත් කියලා. එහෙම නොවෙත. ඒ වගේම තව කෙනෙක්ගේ සංගවාගත්ත දෙයක් බලහත්කාරයෙන් බලන්න යන්නත් එපා. ඒව තමයි ආචාර ධර්ම. ඒ නිසා තමයි කාමරයකට කතා කරලා යන්නේ, දොරට තට්ටු කරලා යන්නේ. තේරෙනනේ? දැන් දවසක් ආව මිනිස්සෙක්, ඒ මිනිස්සෙට ආස හිතෙනවා ආනන්ද හැම්බගේ කාමරේ ඇතුළේ බලන්න ඕන කියලා. මිනිහා ඇවිල්ලා කිව්වා, මේ කර්ටන් එක හරි ලස්සනයි නේ කියලා. මිනිහා කර්ටන් එක ළඟට ගියා. දැන් මේ අල්ලගාලා ඉන්න ගම හිමිදරේ ඇතුළේ බලනවා. ඉතින් බංකෝ ඇතුළේ නේද බලන්න ඕන? එන්න එන්න පෙන්වන්න ඔයාලට මේ කුටිය පෙන්වන්න කියලා. ඉතින් මේ මිනිස්සුන්ට මම පෙන්වුවා. මංගව කපටිකම් කරන්න එපා කෙලිම කියන්න ඕනේ. අර තාවරේ බලන්න ඕන කියලා. නිකන් කපටිකම් කරන්න එපා නිකන් බොරුවට නිකන් දොරේ දාත ගගා ගිහිල්ලා එබිලු බලන්නේ. ආචාර ධර්ම නැති බව. පෞද්ගල එකත්වයකට එබී නොබලන්නට වග බලා ගැනීම. ඒව උතුම් ගුණ ධර්ම. ඒව විනාශ වෙලා මිනිස්සු දන්නේ ඒව උතුම් කියලා දන්නේ නැහැ ඒව. ඒව නැති වෙලා සමාජයේ. ඉතින් මේ ගුණ ධර්ම නැති කෙනෙකුට ධර්මය පිහිටන්නේ නැහැ පින්තුනේ. උපතින් මේ ධර්ම පිහිටන්න ඕන. ඔය ගුණ ධර්ම උපතින් ගේන්න ඕන. එහෙම නැත්තම් මෙලවදී පුරුදු කරගන්න ඕන. එහෙම නැත්තම් ධර්මය පිහිටන්නේ නැහැ. මොකද හේතුව උතුම් මනසකට ශ්‍රේෂ්ඨ මනසකට පමණයි පින්නතුනේ ධර්මයේ පිහිටන්නේ. පොහොර තියෙන තෙතමනයක් තියෙන පොළොවේ තමයි බීජ පැලරෙන්නේ. වැලි පොළොවල් වල ඝනක කාන්තාර වල ගස් පැලවෙන්නේ නැහැ නේ. ආන්නේ වගේ තමයි. ලතෙත් මනසක තමයි පින්නතුනේ ධර්මයේ කියන එක, ගුණ ධර්ම කියන එක පැන නගින්නේ. එහෙම නැතුව පින්නතුනේ කාන්තාරයක් වගේ හිතක් තියාගෙන ඒක ඇතුළට මොනතරම් ඇටවිසි කළත් වැඩක් නැහැ. මට හිතෙනවා අපේ බණ ධර්මදේශනා කාන්තාරයක වීසි කරන වී ඇට වගේ, මුං ඇට වගේ අපරාධ කියලා හිතනවා. ඒව එකක්වත් පැලවෙන්නේ නැහැ. එනිසා ඒක තේරුම් ගත්ත සමහර සායනාංශලා ඉන්න ටිකක් නිහඬ වුණා උන්වහන්සේලා. ධර්මයේ කියන්නේ නිහඬයි. පින්නතුනි මේ ලෝකේ එක කාලයක් එනවා ගොමරිටි යට ගිහිල්ලා කිරිවාණි ගල් උඩ මතු වෙනවා. ඒ යුගයේ ඒ කාලේ දැන් පවතිමින් තියෙනවා. සත්‍ය කියන එක සැඟවිලා යනවා. ප්‍රචණ්ඩත්වය, යුද්ධය, කාකුටා ගැනීම, බලතණ්හාව, ධනතණ්හාව, ගුණධර්මවලට තියෙන අගය, ගුණධර්මවල තියෙන උතුම්භාවය, ගුණසුවඳ කියන එකට තැනක් දීම බලන්නේ නැහැ. දරුවන්ගේ ගුණධර්ම ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. මිනිස්සුගේ ගුණධර්ම පිළිබඳව වටිනාකමක් දෙන්නේ නැති කාලේ මං හිතන්නේ මිනිස්සෙක් ළඟ තියෙන විශාල වශයෙන් මේ ධනය, ප්‍රඥා ධනං, සුත ධනං, හිරියොත්ප්පියන් ධනං, ඒව ධනය මහණෙනි උඹල දුප්පතුන් නොවේ. උඹල යාචකයෝ නෙමේ. උඹල දුප්පතුන් නෙමේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ගහක් යට වැඩ හිටියා. දුප්පතුන් නොවේ, දුප්පතුන් නොවේ. පවට හිරිකිත බවක් තේනවා. පව් කරන්න හිරිකිතයි. පව් කරන්න හිරිකිත බවක් තියෙනවා. සංසාරේ බොහෝ සත්ව ආත්ම වලින් එන ගති පුරුදු මිනිස් ආත්ම වලදිත් පිහිටනවා. බොහෝ ආත්ම වල මෝරුන් වෙලා ඉපදිලා බොහෝ ආත්ම වල කොටි සිංහයෝ වගේ සත්තු වෙලා ඉපදිලා බොහෝ ආත්ම වල
නයි පොළොංගු වගේ ඉපදිලා ඉඳලා 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 එන ඒ ආත්මවල ඒ ගතිචර්යා පිහිටනෝ. ඉතින් අපි හරි පරිස්සම් වෙන්න ඕන මේ මගේ තියෙන සමහර සිතිවිලි පරම්පරාවල් ගිය ආත්මවලින් ආපු ඒවා වෙන්නේ නැති කියලා. ඒවා වෙනස් කරගන්න බලන්න ඕන. අපි අවසානයේට පින්නතුනේ මේ විදියට ගති දුරු කරගෙන ඇවිල්ලා පින්නතුනේ ගති විමුක්ත කියන උතුම් ප්‍රතිලාභය ලබනවා. සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්ගේ තියෙන ලක්ෂණය තමයි එයා ළඟ ගති නැහැ. ගති විමුක්ත කියන ලක්ෂණය තියෙන්නේ ගති නැහැ. කොහොමද ගති විමුක්ත වෙන්නේ? එයා ළඟ පොළොන් ගතියක් නැහැ, නයි ගතියක් නැහැ. රිලා ගති, වලස් ගති, කොටි ගති, සිංහ ගතිත් නැහැ. මනුස්ස ගති අනේ නැහැ. පිරිමි ගති අනේ නැහැ. ගැහණු ගති ඒත් නැහැ. අපෝසක ගති ඒත් නැහැ. දේව ගති ඒවත් නැහැ. බ්‍රහ්ම ගති ඒවත් නැහැ. තිරිසං ගති ඒවත් නැහැ. යක්ෂ ගති ඒවත් නැහැ. විශේෂයි පෙරේත ගති ඒවත් නැහැ. නිර සත්තුන්ගේ ගති ඒවත් නැහැ. පින්නතුනේ කෙනෙක්ගේ මනස බලලා මට කියන්න පුළුවන් මෙයා උපදින්නේ මෙහි කියලා ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. අපාය යන කට්ටියගේ හිත අපායක් වෙලා ජීවත් වෙද්දිම පෙරේත ලෝකේ යන අයගේ හිත පෙරේත ලෝකයක් වෙලා ඒගොල්ලන්ගේ ජීවත් වෙලා හිටීම, නයි පොළොංගු අතරට යන අයගේ සිත නයි පොළොංගු බවට පත් වෙලා ජීවත් වෙලා හිටීම, දිව්‍ය තලවලට යන අයගේ හිත දිව්‍යමය බවට පත් වෙලා ජීවත් වෙලා ඉද්දිම, බ්‍රහ්ම ලෝකෙට යන අයගේ සිත බ්‍රහ්ම බවට පත් වෙලා මේ ජීවත් වෙන කාලයේම, නිවන් පුරයට යන අයගේ ගති විමුක්ත වෙලා නිවි සැනසিলা මේ ජීවත් වෙන කාලය තුල තීම. එසා කෙනෙක්ගේ හිත දිහා බලලා කියන්න පුළුවන් මෙයා මෙන්න මේ මට්ටමට හිත වඩලා තියනවා කියලා. ඔබේ කෙත අස්වද්ද ගන්න එක ඔබේ වගකීම. ඔබේ සිත හදා ගන්න එක ඔබේම වගකීම. දහමෙන් අත්‍යශීලක් උපකාරයක් උපදේශයක් ලැබෙනවා තමයි. ඒත් 50ක් විතර ওই පැත්තෙන් අනිත් වගකීම කරන්න ඕන. දැන් අද දවසේ මහාචාර්යතුමියන් දායකත්වය දක්වන නිසාම කියන්න පුළුවන් මහාචාර්යවරයෙකුට ආචාර්යවරයෙකුට බෑ ශිෂ්‍යයාට උගන්වන්න. ශිෂ්‍යයෙකු හොඳ ශිෂ්‍යයෙකු ගොඩනගන්න. ඒ ශිෂ්‍යයාට උනන්දුවක් තියෙන්න ඕන, ඕනකමක් තියෙන්න ඕන ඒ විෂය කෙරෙහි. ඒ අවබෝධ කර ගැනීමට, ඉගෙන ගැනීමට, ඒ ප්‍රගුණ කිරීමට විශාල ඇල්මක් තියෙන්න ඕන. ආන්න එහෙම ඇල්මකින් කටයුතු කරන කෙනෙකුට විතරයි උගන්වන්න පුළුවන්. යම්කිසි ශිෂ්‍යයෙක් කෙනෝ දෙමව්පියෝ කියන නිසා කියලා ගෙනල්ලා දාන නිසා එනවා, ඒ බලාගෙන ඉන්නවා. එයා ආස නැහැ විෂයට. එහෙමනම් ඒ විෂය
එයාට පිහිටන්නේ නැහැ. ආන් මේ වගේ තමයි පින්නතුනි ඔබටත් සත්‍ය අවබෝධය කර ගැනීම කියන කාරණයට. එහෙම නැත්තම් සත්‍ය අවබෝධය කියන කාරණයක් නෙමෙයි මගේ නම් තිබුණේ. මගේ තිබුණේ දුකින් නිදහස් වීම කියන එක. මං සොයාගෙන යන කාලේ මාතුලින් මම උපමා කරන්නේ මේ ගුණවත් වෙන්න කියනවා නෙමෙයි, මේ මගේ ඇති ගුණයක් මොකක්වත් බලන්න එපා, ඒක මටනේ. ඔය ඇත්තන්ගේ ගුණ ඔය ඇත්තෝ වගා කරගන්න, මට ඔය ඇත්තෝ ඉස්සරහා ගුණවතෙක් වෙන්න ඕනේ නැහැ. එහෙම වුණොත් ඒක ගතියක් වර්ධනය කිරීමක්. ඒ නිසා අගුණ ඕනත් නැහැ, ගුණ ඕනත් නැහැ. තමා විනිශ්චය කරගන්න, තමා විනිශ්චය කරගෙන තමා දැකීමෙන් තමන්ට අපිව දකින්න හැකියාව ලැබෙනවා. ඒ නිසා සමහර කාරණා ඒ දේවල් කියන්නේ පැහැදිලි චේතනාව ඔබට සත්‍ය අවබෝධ වීමට උදව්වක් වීම මිස අපි මොනවා හරි දෙයක කැපිපෙනීමක් සඳහා නෙමෙයි. ඒ නිසා ඒ වගේම සත්‍ය එසේ කියන්න නැතුව කෙනෙකුට මග යන්න අමාරු, ඒකයි කියන්නේ නැත්තම් වැඩක් නැහැනේ. ඒ නිසා මං උත්සාහ කරන්නේ මහා දුකක් දැනিলা, මහා පීඩාවක් දැනিলা, ඒ පීඩාව ඉතින් මට ඇති වෙච්ච දෙයක් නිසා ඇති වෙච්ච පීඩාවක් නෙමෙයි. අපේ සමාජය, සමස්ත සමාජය, පවුල් සමාජය, අපි ආශ්‍රය නිස්රේ කරපු සමාජය ඇතුලේ මම ලොකු විනිශ්චයකින් ඉඳලා ඒ සමාජය ඇතුලේ වෙන දේවල් දැකලා මට ඇති වෙච්ච පීඩාවක් තිබුණේ, දුකක් තිබ්බේ. යාළුවෝ කියන අය හොඳට ඇනලයිස් කරලා බැලුවා, මුන් යාළුවෝ නෙමෙයි වනේ වන හතුරෝ. ඉතින් එක යාළුවෙක් කියලා කෙනෙක් නැහැ. ඥාති කියන කට්ටිය බැලුවා, හාපු මුන් වගේ જાතියක් කිසි දවසක මුන් එක්ක ඉඳලා නිවන් දකින්නවත් යන්න බෑ. ආර්ථික දියුණුවක් නෙමෙයි, මොනම දියුණුවක්වත් ඉඩ දෙන්නේ නැති වලවල් හදලා දෙන කට්ටියක් මුලා කරන අපායට ඇදගෙන යන જાතියක් කියලා තේරුණා. ඒ විදිහට බලාගෙන බලාගෙන ඇදී සමස්ත සමාජය පිළිබඳවම කලකිරුණා. කලකිරුණාට පස්සේ කියනවා අත්තාහි අත්තන උනාතු විසඳුම ධර්මයෙන් කියන එක අපි ළඟ තිබුණ පොඩි කාලේ දහම අපිට තීල තිබ්බ නිසා, ඉගෙනගෙන තිබ්බ නිසා. නැත්තම් විසඳුම ගන්නේ බාරකින්. තේරෙනවද? විසඳුම බාරකින් ගන්නවා. තා පොඩ්ඩෙන් දහම කියන එක අපි තේරුම් අරගෙන තිබුණ නැත්තම්. එතකොට විසඳුම දහමෙන් දැන් සමහර උදවිය ඉන්නු මානසික විසඳුම ගන්න පෙත්තෙන්. මනෝවෛද්‍යවරු ළඟට ගිහිල්ලා නේ පෙත්තෙන් ගන්නවා. පිරිමි අය පෙත්තෙන් නෙමෙයි බෝතලෙන් ගන්න එක. ඇතනේ කතා. පෙත්තෙන් ගන්නත් පුළුවන්, බෝතලෙන් ගන්නත් පුළුවන්, දහමෙන් ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ওই මානසික ගොඩාක් ආතති තියෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට ඇත්තටම දහම තමයි ප්‍රයෝජන. මානසික වෛද්‍යවරුන්ට මානසික ආතති හැදෙන ඒගොල්ලෝ යොදාගන්නේ දහම, පෙත්ත නෙමෙයි. ඒගොල්ලෝ හැබැයි අරගොල්ලන්ට පෙත්ත දීලා අපෙන් ඇවිල්ලා බනහලා හොද වෙනවා. එසත් දහමෙන් විසඳුම හොයාගන්න ඕන කියලා තිබුණා. ඒක තමයි තමන්ට හිතට දැනෙන යම් තැනක තියෙන දුක් විඳින ශක්තිය. මේ දුක් විඳින ශක්තිය දුරු කරන්න ඕන. ඔය දුක් විඳින ශක්තියින් හැම කෙනෙක්ගෙම ළඟ තියෙනවා. නමුත් ඒ දුක් විඳින ශක්තිය වැහෙන්න මිනිස්සුන්ට අභියෝග සහ ආසාවල්, ප්‍රාර්ථනාවල් මතුවලා තියෙනවා. ඊට පස්සේ දුක අමතකයි. දුක අමතක වෙනවා. දුක වැහිලා යනවා. මොකද හේතුව අර තියෙන ආසත්ත භාවයන්, ආසාවල් පස්සේ දුවනවා. දුක අමතකයි. උදාහරණයක් වශයෙන් කකුලේ තුවාලයක් තියෙනවා, කොටියෙන් පස්සෙන් එලවනවා. දැන් මේ කුඳු ගහ ගියේ මේ තුවාලේ නිසා. හරිනේ? දැන් මට කියන්න ඕක මොකද්ද වෙන්නේ කියලා. තුවාලේ අමතක වෙනවා කොටිය පස්සෙන් එලවන නිසා. ඒ වගේ දෙයක් තමයි මේ සමාජයට වෙලා තියෙන්නේ. විශාල වේදනාවක් තියෙනවා, විශාල දුකක් තියෙනවා. හැබැයි ඒ දුක අමතක වෙනවා තමන්ට තියෙන ආසාවල් නිසා, බලාපොරොත්තු නිසා. මට පුදුම වාසනාවක්, භාග්යක් ලැබුණා. ලෝකයේ මහා ව්‍යාපාරිකයෝ, ලෝකයේ අයත් ලංකාවේ අයත්, ඒ ව්‍යාපාරිකයාගේ ජීවිත ඇතුලේ ඒ හැටි සැපයක් නැහැ, ඒ හැටි දෙයක් නැහැ කියලා තේරුම් ගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ නිසා මේ ලෝකෙ කොහෙවත් නැහැ සැනසෙල්ල කියන එක තේරුම් අරගෙන තිබුණු නිසා, ධම්මං විනානත්ති සුඛානත්තා කියන එක වචනයක් නෙමෙයි, අර්ථයක් ජීවිතේක. ගොඩාක් දෙනෙක් ඔක වචනේනේ තියෙන්නේ, වචනේ නෙමෙයි ජීවන අර්ථයෙන්ම තේරුම් අරගෙන තිබුණා. ධර්මයේ හැරෙන්න වෙන පිළිසරණ නැහැ. ඔබ එතන ඉන්නවද? එතෙන් කැවිල්ලද ඉන්නේ? අර සෑම දෙයක් බල්ල තේරුම් අරගෙන තීරණයට එනවා. දහමෙන්ම විතරයි විසඳුම ගන්න තියෙන්නේ. මේක ලංකාවේ නැතුව ඇති. මං ඉන්දියාවේ හරි ගිහිල්ලා, හිමාලයට හරි ගිහිල්ලා, ලෝකෙ වටේ හරි ගිහිල්ලා මම මේක හොයා ගන්නවා. අපේ භාවනා මධ්‍යස්ථාන තියෙන විදේශිකයන්ට වෙන්න වූ ප්‍රදේශයක්. ඒ විදේශික කියන්නේ පළාත කොටස ඒ පාලනය කරගෙන හිටපු මහත්මයාට හදිසි තත්ත්වයක් නිසා එයා එතනින් ගියා. එතකොට මට ලැබුණා පොඩි කාලයකට ආනන්ද මේ ඔයා යන්න අර විදේශිකයෝ ඉන්න පැත්තට, ඒ පැත්ත පාලනය කරන්න බලා ගන්න කියලා. ගැන විදේශිකයෙක් ආවම යාට කාමරේ දෙන්න ඕන, භාවනා කරන වෙලාවට බෙල් එක ගහන්න ඕන, ඒගොල්ලන්ට උපදෙස් දෙන්න ඕන, කර්මස්ථාන ගන්න ඒගොල්ලන්ව ලෑස්ති කරලා යවන්න ඕන, ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් මට ඒ අතර ඉතින් විවේක ටයිම් තියෙනවා. ඒගොල්ලන්ට ඒ වලවල පොඩි පොඩි කතා බහ කරන්නත් අවස්ථාව ලැබෙනවා. එතකොට ලැබිච්ච දෙයක් තමයි මට ලෝකේ වටේ හැම රටකම ගිහිල්ලා භාවනා කරපු අය හාමුදුරුවරු මුණ ගැහෙනවා, ගිහි සුදු ජාතික අය මුණ ගැහෙනවා, මහාන වෙලා ඉඳලා ආයි උපපැවිදි වෙච්ච අය මුණ ගැහෙනවා, ඒ විදිහ අය ඉන්නවා. ඉතින් ඒ ඇත්ත හිමාලය ගිහිල්ලා තියෙනවා, ටිබෙට් ගිහිල්ලා තියෙනවා, බුරුමේ ගිහිල්ලා තියෙනවා, තායිලන්තෙ ගිහිල්ලා තියෙනවා, ඔය නොයෙකුත් නොයෙකුත් රටවල් වල භාවනා අභ්‍යාස කරලා තියෙනවා. මේව කළා විශාල අත්දැකීම් තියෙනයි මේනවා. එතකොට කල්පනා කරනවා ඒගොල්ලෝ ඒ වටේම ගිහිල්ලා ලංකාවේ තියෙනවායි කියලා ආරංචියක් ලැබුණා. ඒකයි අපි ලංකාවට ආවේ. ලංකාවේ මාර්ගඵලලාභින් ඉන්නවයි කිව්වා, ඒකයි අපි ලංකාවට ආවේ. ලංකාවේ රහතන් වහන්සේලා ඉන්නවයි කාට. ඒ වගේම ලංකාව පුරත් ආරණ්‍ය වල භාවනා කරලා ගල්ලා ගල්ලා ලංකාවේ මේක නැහැ, බුරුමේ මේක තියෙනවා, මම බුරුමෙට යනවායි කියලා යන හාමුදුරුවරු මට මුණ ගැහෙලා තියෙනවා. දැන් මේක මහා ලෝක ප්‍රශ්නයක්. එහෙමනම් අර චින්තනය මට බිඳ ගන්න හැකියාව ලැබුණා. පස්සේ මගේ සිතවිල්ලක් ආවා. මේක ලෝකෙ කොහෙවත් නෙමෙයි තියෙන්නේ, මේක ලංකාවෙම තියෙනවා. හැබැයි කොහේ හරි හැංගිලා ඇති. මේ ධර්මයේ ඇත්ත කියන මිනිස්සයා අනිවාර්යෙන් පිස්සෙක් හැටියට සමාජයේ හංවඩු ගහලා ඇති. මම එතකොට හෙව්වා පිස්සෙක් කොහෙද ඉන්නේ කියලා. ලෝකෙ සමස්තයට පිස්සු නම් පිස්සෝ ටික එකතු වෙලා අනිවාර්යෙන්ම නිවැරදි මිනිස්සයාට පිස්ස කියනවද නැද්ද කියලා. දැන් පිස්සන් කොටුවට ගියාම පිස්සා බවටපත් වෙන්නේ පිස්සන් කොටුවේ ඉන්න පිස්සු නෙමෙයි, උන් ටික ඔක්කොම එකතු වෙලා අර යන්නේ උන්ට පිස්සු කියලා කියනවා. ඒ වගේ වෙන්න තුනේ මම හෙව්වා සමාජයේ හංවඩු ගැහිච්ච පිස්සෙක් වගේ මිනිස්සෙක් ඉන්නවද? එහෙමයි ඉන්නෝ. පැවිද්දොත් ඉන්නෝ, ගිහියොත් ඉන්නෝ. උන් ළඟට ගියාම බානිනවා කියන්නේ ඉස්සල්ලම බනින්නේ හොඳම දේවල් වලින් බයිනෝ. මලට අන්නේ වගේ මිනිස්සු හොයා ගන්න ඕන වුණා. මේ අපි ගියත් අපිට බැනලා තමයි පිළිගන්නේ, බැනලා දෙකක්. ඉතින් ගොඩක් අය ආට කියන්නේ පිස්සෙක්. මම බැලුවා පුස්සා මොකද්ද බැලලා කියන්නේ කියලා. මේ බලනකොට මේ යකා මේ බණින්නේ අපිට ආදරේට. තරවටු කරන්නේ අපිට ආදරේට. ඒ මිනිස්සයට අපෙන් ගන්න කිසි දෙයක් නැහැ. දුන්නත් එපයි කියනවා. කන්නක් දීලා බොන්නක් දීලා ඉන්නේ ඉන්නක් දීලා බනිනවා. ඒ ආදරේ උපරිම. ඒ නිසා සමාජයේ පිස්සුයි කියලා අහන් වැඩ ගැහෙච්ච දේශකය හොයන්න ඕන සත්‍ය මතු කර ගන්න නම්. මන් දන්නේ ඔබ සමහරලාට ඕකට එකඟ වෙයි සමහරලාට එකඟ නැතු ඇති. ඇති බුදුහාමුදුරු එහෙම නෙමෙයිනේ. එහෙම වෙන්නේ නැත්තේ කොහොමද පින්නතුනේ? ඒ එහෙම තමයි ඒ කාලේ. බුදුහාමුදුරු ඥාති ටික ඔක්කොම කිව්වේ බුදුහාමුදුරන්ට පිස්සු කියලා. ඈ ඔළුව නරක් කළා. මේ අගේට මේ සැප සම්පත් ඉඳලා මේ ඉන්න පුළුවන් කම තීදී පාරක් පාරක් ගානේ ඇවිදිනවා. එක ඥාතියෙක් වැන්දේවත් නැහැ. යමා මහ පෙළහර පෑව කියන්නේ නේද? බුදු කෙනෙකුට දැකලා වඳින්නේ නැහැ කියලා කියන්නේ ආය අහන්න. ඒ බැවින් පින්නතුනේ ආ නෙවෙනි අය ළඟ ඇති මොන මොන හරි කරුණු කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා ටික කාලයක් ඇවිදගෙන ඇවිදගෙන යනකොට එකම තැනින් මේ පුටුව හදාගන්න බෑ මට. මං හැම තැනින්ම පාර්ට්ස් එකතු කරලා හදනවා පුටුව. මට තේරුණා යම් යම් තැන්වල යම් යම් කැලේ තියනවා කියලා. ප්‍රඥාවේ කැලලක් එක තැන තියෙනවා, ශ්‍රද්ධාවේ කැලලක් එක තැන තියෙනවා, වීරියේ කැලලක් තව තැනක තියෙනවා, නිරෝධයේ කැලලක් තව තැනක තියෙනවා. තව තැනක් නිරෝධය ගැන කතා කරනවා. හැබැයි ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව නැහැ, නිරෝධය ගැන විතරයි. ඉතින් මම පොඩ්ඩක් හිතුවා මේ ටික පොඩ්ඩක් මේ ෆිට්ස් කරගන්න ඕන කියලා. පංචීගාවත්‍ය විදිනවා වගේ කියලා හිතන්න ඕන කියලා. මට අන්නේ අදහස ඇති වුණාට පස්සේ මම මේක ෆිට්ස් කරන්න පටන් ගත්තා. හැම හාමුදුරු කෙනෙක්ගෙම ගන්න යම් කිසි කෑල්ලක් කොටසක් තිබුණා. හැම දේශිකයෙක් ළඟම යම් කිසි කෑල්ලක් කොටසක් තිබුණා. ඒ වගේම දාර්ශනිකයෝ ළඟ හැම කෑල්ලක් කොටසක්ම හොයාගන්න පුළුවන් දේවල් තිබ්බා. ඒ වගේම ධර්මයේ තුල තියෙන නිර්වචනවලත් එක එක කොටස් තේරුණා. ඒවයි තියෙනවා, අර්ථ තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නෑනේ. තේරෙන එක එපයි මම ගන්න. ඒක නිසා මේ කොටස් තේරු කරගන්න. දැන් සමහර අය කියනවා නෑ ඔච්චර මහන්තියුනේ, මොකද ත්‍රිපිටකයේ සරණ යන්න, ත්‍රිපිටකයේ සරණ. ඉතින් ත්‍රිපිටකයේ සරණ ගිහිල්ලා දැකලා වරකෝ. උන් අනුන්ට සරණ යන්න කියනෝ, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියනෝ, උන්ට අවබෝධ නෑ. උන්ට කියලා කිව්වේ මෛත්‍රියෙන් කිව්වේ නේ. මේ ඉතින් ඒ නිසා හරියටම හරි කියන සතර. ඉතින් දෙයියනේ සතර සතිපට්ඨානේ හරිනම් මම අර හාමුදුරු කෙනෙකුට දවසක් කිව්වා. අනේ හාමුදුරනේ මම ඔබ වහන්සේ තුන් මාසයකින් රහත් වෙන්න පුළුවන් කියලා තියෙනවනේ. අවුරුද්දක් දෙකක් වුණත් කවන්නේ, අවුරුදු පහක් වුණත් කවන්නේ. ඔබ වහන්සේට අවශ්‍ය කරන සියලු දේ මම සපයන්නම් ඔබ වහන්සේට වත් පිළිවෙත් කරන්න රහත් වෙන්න. එතකොට දූවනවා. උත්තර නැහැ. බෑ. ඒ නිසා කයිවාරුවට දහම ගන්න එපා. කොයිම වෙලාවකවත් ඔය කයිවාරුකාරයෝ ඉන්නේ, ඔය ඉන්නේ බෞද්ධ නාලිකාවල් ටිකේ ඔක්කොගේම අමු කයිවාරුකාරයෝ ටික. දහම දැකපු නැති අය විතරයි. දහම දැකපු අය කයිවාරුකාරයෝ නෙමෙයි. අනේ මන් දන්නේ මුලින් පටන් ගත්තා අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙන් ගිහිල්ලා නතර වෙනවා. මෙලෝ සංසාරයක් නැහැ. මං අහන්නේ මං කියන දේ බොරුද නැද්ද? උපරහත් 100ක් 800ක් ගෙවාගෙන ওই නාලිකාවක් දාගෙන ඉතින් බලාගෙන තින්නෝ අපේ ඉතින් ආච්චි අම්මලා ටිකත්. ආච්චි අම්මලා ළඟට ගිහිල්ලා ඉතින් කතා කරාම මෙලෝ රහක් නැහැ. ඇයි ඉතින් මෙලෝ රහක් තියෙන මිනිස්සු බණ කියන්න එපා මෙලෝ රහක් ඇති වෙන ජීවිතය තුල ප්‍රාථමික මට්ටමේ රෙද්ද පෙරෙද්ද හදා ගන්නවා විතරයි තාම බණෙන් නේ අර වාඩි වෙන විදිය ඉන්න විදිය හදා ගන්න රෙද්ද හදා ගන්න රෙද්ද හදා වාඩි වෙන අන්න ඒක ඒ වන තියෙන්නේ ඉතින් ඔය මට්ටම තියෙන්නේ හේතුව ධර්මයේ ප්‍රගුණ නොවීම පුජ්‍යලයන්ගේ දෝෂයක් නෙමෙයි අධ්‍යාපනයේ දෝෂයක් ගුරුවරුන්ගේ දෝෂයක් මඟ පෙන්වීමේ දෝෂයක් අපි පින්නතුනේ රාජමහා විහාරවල හිටියා ඒව බල්ලන්ට දාලා අයින් වෙලා ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානේ ගානේ ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානවලත් එක තැනකින් අතර වෙන්නේ නැතුව හැමතැනම කරක් ගහලා හැම genuත් එක්කම තර්ක වාද විවාද කරලාගෙන හැබැයි සත්‍ය ගරුකයි මං හරිම තර්කාන්විත කෙනෙක් අදත් තර්ක කරන ඕන කෙනෙක් එක්ක සංවාද කරනවා හැබැයි මා සත්‍ය ගරුකයි සත්‍ය ගරුකයි කියන්නේ පොඩි ළමෙක් හරි සත්‍යමතු කළොත් මං ඒකට ගරු කරනවා අන්න ඒකයි ගිහි මහත්මයෙක් හරි ඇත්ත කිව්වොත් ඒකට මම ගරු කරනවා කාන්තාවක් හරි වයසක හරි කෙනෙක් හරි පොඩි කෙනෙක් හරි කවුරු හරි ඇත්ත කිව්වොත් ඇත්ත තර්කේ මතු කළොත් එදෙන්ට ගරු කරනවා අන්න ඒකට කියන්නේ සත්‍ය ගරුක භාවය කියන්නේ ඒකට සත්‍ය පරාද කරන්නේ තමන්ගේ මාන්නය මුල් කරගෙන ඒ නිසා මගේ සංවාදත් එක්ක හැප්පෙන අයට මං හරි කැමතියි හැබැයි සත්‍යගරුක වෙන්න ඕන මට එයා තේරුණොත් එයා සත්‍යගරුක නොවි හැප්පෙන්නේ කියලා මං එයාත් එක තර්ක කරන්නේ නැහැ හැබැයි සත්‍යගරුක භාවයෙන් යුක්තව සංවාද කරන අයට අපි හරි කැමතියි ඒ නිසා ඔය ඇත්තෝ ආමතුරන්න ගෞරවයේ කියලා සංවාද නොකර ඉන්න එපා සංවාද කරන්න අර සත්‍යගරුක භාවය නුවණින් තේරුම් ගත්තට පස්සේ තේරුම් අරගෙනත් ඒක පා ගන්න එපා. ඈ තෝරල දුන්නට පස්සෙත් ඒක පාගනව නම් අන්න සත්‍ය පාගා දමන්නේක්. සත්‍ය පාගා දමනවා දැක්කොත් වරක් දෙකක් තුනක් ආයි අතහැරලා දානවා. ඇයි මේ නිහඬ වැඩක් නැහැ නේ මණික් ගල් දීලා මේ මිනිහා මණික් ගල් පාගනවනේ. ඒකෙන් අදහස් වෙන්නේ අපි කියන දේම අහන්න කියන එක නෙමෙයි. නුවණින් විමසන්න තේරුම් ගන්න තේරුම් ගත්තොත් ඒ තුල හික්මෙන්න කියන එක. පැහැදිලිද? එහෙම විය යුතු නේද? එහෙම විය යුතුයි. අන්න එහෙම වෙන්න ඕන. එහෙම විය යුතුයි. මේ ಗುಣධර්ම හැම දෙයක්ම පින්නතුනේ සමානුපාතිකව හැදිලා හැදිලා තමයි මේ හිත විමුක්ති කරන්න පුළුවන් නිදහස් කරන්න පුළුවන් තණ්හා විමුක්ති කරන්න පුළුවන් කවදාවත් ජනතාව විමුක්ති කරන්න එපා තේරෙනවද තණ්හා විමුක්ති කිව්වොත් තණ්හාව නැති කිරීම ජනතා විමුක්ති කිව්වොත් ජනතාව නැතිරි කිරීම කොහොමද සමහර පක්ෂ වලට දාගෙන තියෙනනම් ඉතින් කරන්නෙත් ඕක කෙරෙන්නෙත් ඕක ඒ නිසා මොකද්ද කියලා යෙදෙන්න ඕන තණ්හා විමුක්ති වෙන්න ඕන තණ්හාව නැති කිරීම සුබදායකයි ජනතාව නැති කිරීම නම් එච්චර හොඳ නැහැ සමහර භාෂාවල් පිළිබඳව මහා ප්‍රඥයෝ ඒ වුණාට තමන්ගේ ක්‍රියාවත් එක්ක දන්නේම නැතුව මොකක් හරි වචනයක් වැටෙනව වැරදිලා හරි වැටෙනව ඒක තමයි හැටි යුදයක් විජයග්‍රහණය කරන එක හොඳයි යුද්ධයක් විජයග්‍රහණය කරන එක හොඳයි. හොඳ යුද්ධයක් නැති කරනවා. හැබැයි මහා ප්‍රඥයෙක් අපේ ස්වාමීන් වහන්සේලා නමුත් දැම්ම ජන විජය කියලා. ආන භාෂා ශාස්ත්‍රයේ මහා දැනුමක් තියෙන ඒ වුණාට එහෙම ජනතාවක් විජය කරන්න හොඳ නැහැ. ඒ දෙක බලන්න දෙය යුද්ධයක් විජයග්‍රහණය කරන එක රයිට් එක හොඳ යුද්ධයක් නැති කරනවා. නමුත් ඒකම හැමතැනටම යොදන්න හොඳ නැහැ. විමුක්ති කියන්නේ හොඳ වචනයක්. නමුත් ජනතාව විමුක්ති කරන්න හොඳ නැහැ. තණ්හාව විමුක්ති වුණොත් ඇති. ජනතාව නැති කරන්න එපා. ජනතාව විනාශ කරන්න එපා. තණ්හාව විනාශ කරාට කමක් නැහැ. හැබැයි වෙනතුනේ දන්නේම නැතුව ක්‍රියාවේ හැටියට නම යෙදෙනවා ස්වභාවයෙන්. ඒ නිසා මිනිස්සු යමක් කරන්න කලින් ආයතනයකට යන්න කලින් ඒ බෝඩ් එකේ නම බලන්න. ඊට පස්සේ එතනින් වෙන ක්‍රියාවලිය ඔබටම හිතා ගන්න පුළුවන්. බෝඩ් එක දිහා බලන්න. බෝඩ් එක රතු පාටින් ගහලා තියෙනවා නම් එතන බාණ්ඩ අනිවාර්යෙන් මිල අධිකයි. නිල් පාටින් ගහලා තියෙනවා නම් ගොඩාක් කාලවලට සාධාරණ මිලක් තියෙනවා. සුදු පාටින් ගහලා තියෙනවා නම් ඒව මිශ්‍ර වෙන විදියටත් ඒගොල්ලන්ගේ මෙන්න මෙච්චර මෙච්චර තියෙනවා කියලා හිතන්න පුළුවන්. ගෝල්ඩන් කී කියලා වගේ වර තිබුණා. ඒ දැම්මොත් ගෝල්ඩන් කී රත්තරන් යතුරු දැම්මොත් දැම්මම යයි ගන්න බෑ. තාම ගත්තේ නැන්නේ. ඔය ඉතින් හොඳම සේප්පුව. දැම්මොත් දැම්ම ආයි රිටර්න් නෑ ගෝල්ඩන් කී. ඈ උකුස්සෙක් දාලා තියෙනවා. ඊගල් කියන සතෙක් දාලා තියෙනවා. ඉතින් හැම එකාම විලීවානවා ගිහිල්ලා. ඉතින් අපි දාලම තියෙන්නේ උකුස්සනේ අපේ ලාංජනයට රක්ෂණය කොහෙදත් ඈ උකුස්සගේ වැඩේ මොකද මේකම දැගෙන යනවා එච්චරයි උකුස්සෙක් කොහෙදරි අනුන්ට පිළිසරණ උනේ ඌ දැයි යනවා විතර ඉතින් ඒගොල්ලෝ කරන දේ ඒගොල්ලෝ තුලම මේ ඒ දේවල් තියෙනවා භයානක බවක් තියෙනවා රතු පාටින් එහෙම තියෙන ඒවා භයානක බවක් තියෙන අනුතුරුදායක බව පෙන්වනු කරන. ඉතින් අපේ වහලට අපි නිල් පාට යෙදිලා තියෙනවා. අපි නිල් පාට දාලා තියෙනවා. ඒ විශ්ීය පාට. නිල් පාට කියන ඕනම කෙනෙක් දන්නවනේ නේද? හොඳ පාටක් කියලා එක දන්නවා. හොඳ වර්ණ කියලා දන්නවා. රත්තරම් පාට කියන හොඳ පාටක්. හොඳ වර්ණයක් කහ පාටට හුරු තාරුණීය බව සහ නැගී සිටීම සහ ක්‍රියාශීලීත්වය ශක්තිමත් බව ධෛර්යමත් බව පෙන්වුම් කරනවා. අවදීන් බැලුවොත් හැමදේම හිතා ගන්න පුළුවන්. ඔය ඇඳලා තියෙන ඇඳුමින් පිට කවරෙන් කියන්න බෑ කිව්වට පිට කවරෙන් කියන්න පුළුවන්. ඒක නුවණ තියෙන කෙනාට පිට කවරෙන් කියන්න පුළුවන්. ඇඳලා ඉන්න ඇඳුමින් කියන්න පුළුවන්. කොණ්ඩේ කපලා තියෙන විදියට කියන්න පුළුවන්. කොටලා තියෙන පච්චානුව මිනිහගේ ස්වභාවය කියන්න පුළුවන්. බැරි කමක් නැහැ. තේරුණා නේද? අනේ සායනාත මේ පච්ච දෙකක් තුනක් කෙටුවට අපේ පුතා හරි හොඳයි කියලා. අනේ අම්මට හොඳ පුතා කියලා මට ඉතින් කියන්න තියෙන්නේ. අමුරස්ති ආදුකාරය අම්මා දන්න මෙයාගේ හොඳ. පිනතුනේ මේ මනසින් අතහැරීම කියන එක හරි පුදුම දෙයක්, හරි ලස්සන දෙයක්. ඉතින් පිනතුන්ට මනසින් මේ ලෝකයේ කොච්චර අවබෝධය තියෙනවද නුවණින්නේ මේ මනසින් මෙතෙන්ද කොච්චර මේ ලෝකය පිළිබඳව අවබෝධය තියෙනවද? මෙතනින් මනසින් කොච්චර අතහැරීමක් තියෙනවද කියලා ඔබම තේරුම් ගන්න, වටහා ගන්න, ඔබේ හිතගෙන බලන්න. සච්චිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානුශාසනං. සච්චිත්ත තම සිත දමනය කිරීම. තමන්ගේ හිත හදාගන්න ඒක පුත්ත මනුරක්කේ. එක පුතෙක් රකින
අම්මා කෙනෙක් වගේ පුතාට තියෙන ආදරය වගේ ආදරයක්, එකම පුතාට තියෙන ආදරයක් වගේ ආදරයක්, ඊටත් වැඩිය ආදරයක් තමන්ගේ සිතට දක්වන්න කියලා බුදුහාමුදුරු මතක් කරන්නේ. සිත රැක ගැනීම, චිත්තං දත්තං සුඛාවහං, හිත දමනය කර ගැනීම, හිත අවබෝධ කර ගැනීම, සාක්ෂාත් කර ගැනීම පිණිතුනේ මේ කරුණු කාරණා පිළිබඳව ඔබට නිවන් දකින සැනසීම ලබන්න, සුවය ලබන්න එක හේතුව. අඩුපාඩුකම් හොයන්න යන්න එපා, මහාචාර්යවරු වෙන්න යන්න එපා. ධර්මයේ පිළිබඳව අවබෝධය නැතුව මං ඉන්නේ. මං කියන්නේ මේක අහන සියලු දෙනාටම කියන්නේ, අවබෝධය නැතුව කෙනෙක්ගේ දේ වැරදි කියන ලෑස්ති වෙන්න එපා. තවන් කෙනෙක්ගේ සෝහාන් බව විවේචනය කරන්න ඕනේ කියලා හිතට ආවොත් ටක් ගාලා හිත නගා සිටුවා ගන්න, මම සෝහාන් වෙලාම ගිහිල්ලා මං ඕකට බණ කියනවා කියලා හිතන්න ඕන. ආවල් කෙනා රහතන් වහන්සේ කෙනෙක් කියලා බොරු ප්‍රචාර දානවා කියලා විවේචනය කරන්න ලෑස්ති වෙන්න කලින් ඒ සිත ආපු ගමන් හිතන්න, නෑ මම රහත් වෙලා මම උඩින් ගිහිල්ලා ඕකට බණ කියලා එනවා. ඔන්න ඔහුමනේ අභියෝග බාර ගන්න ඕන. එහෙම නේද? එහෙමයි අභියෝග බාර ගන්නෙ. එහෙම නැතුව අභියෝග බාර ගන්න එපා. මෙහෙන් උඩින් යන්න භාවනා කරපුවයි ඕන තරම් ඉන්න ඕලා මේ ලංකාවට ඇවිල්ලා භාවනා කරපුවයි ඕන තරම් ඉන්න උඩින් යන්න. ඉතින් රුසියාවේ ඉඳලා එක්තරා ලේඩි කෙනෙක් ආවා. ඒ ලේඩි මෙහෙ ඇවිල්ලා රහත් වෙන්න තමයි ආවේ. ඉතින් එයා මේල් කරනකොට නිරන්තරයෙන්ම මේල් වල ගහලා යනවා, මං එන්නේ ඊළඟට ෆ්ලයිට් එකෙන් නෙමෙයි. එහෙන් අම්මලා අහනවා, ඒ කියන්නේ දුවා ඔයා කොහොමද එන්නේ? මම උඩින් එන්නේ. ඒ කොහොමද? මේ භාවනා කරාම උඩින් යන්න පුළුවන් කියලා පොතේ තියෙනවා. නේද? පොතේ තියෙනවා උඩින් යන්න පුළුවන් කියලා තියෙනවා. අපේ මේ අපේ ගුරුවරයාත් අපිට කියලා තියෙනවා උඩින් යන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි ඊමේල්ස් ගන්නෙ. WhatsApp අරෝ මේ තිබුණේ නැහැ. 2090 ගණන් වල මුල් කාලේදී. ඒ දවස්වල ඊමේල් එක තමයි ගහන්නේ. ඊමේල් එකේ ඕව තමයි ගහලා යවන්නේ. එහෙලා ඉතින් මේ උඩින් යන්න try කරා උඩත් පයින්වද කොහෙද පාරේ යන ගමන් උඩයයිද කියලා බලන්න. උඩ ගියේ නැන්නේ. ඊට පස්සේ ඉතින් පයින් ආපු ෆ්ලයිට් එකේම ගියා. එන කරන්න දෙයක් නැහැ ඉතින්. ඒ නිසා උඩ යන්න try කරනවා බොහෝ වෙලාවට. තේ රහත් වීම කියන එක උඩ යන්න ඕන නම් එච්චර අමාරු නෑ. හෙලිකොප්ටරයක් ගත්තාම එදී ඉවරයි. ෆ්ලයිට් එකක් ගත්තාම උඩින් යනවා. ඒ කාලේ අර එක්තරා බමුණෙක් ලේන්සුවක් කියලා ගඟෙන් එකොඩට ගියා කියලා කියනවනේ. ඒ මිනිස්සයා ඒ ලේන්සුවේ එලලා මේ මොන හරි ක්‍රමවේදයක් ලෑස්ති කරලා ගාන්න යනවා මැජික් එකක් වගේ පෙන්වන්න. තඹ දොහිතුවක් වටින වැඩ මම කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව ඔරුවෙන් තමයි කොට වෙලා තියෙන්නේ. නැත්තම් බුදුහාමුදුරන්ටත් තිබ්බ නෑ මදිස්සෙම මේ ලේන්සුවක් එලාගෙන හරි නැත්තම් එර්දි බලයෙන් ওই ගංගා ඕන හේක යන්න. එහෙම නෑ. බුදුවරු ඔරුවෙන් කොට වෙනවා. තේ ඔබට දැනගන්න ඕන සත්‍ය ඔබ තුලින්ම ඔබ දැනගන්න. ඔබට දැනගන්න ඕන දේ තමයි ඔබේ සිතේ නියුණු නැති තැන් තා කොහෙද තියෙන්නේ කියලා. ඒ රහතුන්ගේ ක්‍රියාවලිය හරි අපූර්ව විදියට මේ පිනතුනි සිත්ුවම් ඇඳලා තියෙනවා. මේ කුරුණෑගල රිදී විහාරේ තියෙනවා හරි ලස්සන සිත්ුවම ගල් කැටයම. හස්ති රාජයේ කර ඉඳගෙන අලිහෙම කරනවලු කැලෑ ගිනි කරනකොට ඒගොල්ලොම ගිනි අතු අරගෙන ගිනි නිවනවා මෙහෙම ගහලා. අලි කරනවා එහෙම දේවල්. ඒගොල්ලෝ කොහොමත් ගින්නට බයයිනේ. අලියා ගින්නට බයයි. ඒක නිසා කැලෑවල ස්වභාවිකව හරි ගිනි අරගත්තාම අලි නිවල දානවා ඒක. අහුනොත් නිවන්න පුළුවන් එකක් නම් අර කොළ අත්තක් කඩලා අරගෙන ගහලා නිවනවා.
ඒක දැක්කේ ජීවිතේ නිවා ගන්න මිනිසෙක් මෙන්න මේ වගේ වෙන්න කියලා ආදර්ශයක් දුන්නා ඒ චිත්‍රේ. තේරුණානේ? ආදර්ශයක් දුන්නා මේ වගේ වෙන්න කිව්වා. ඔබත් ඒ කැලේ ඉන්න ඒ හස්ති රාජයා වෙන්න ගිනි අරගෙන තියෙන්නේ කොහෙද කියලා බලලා ගිනි නිවා ගන්න. මට තේරෙන විදිය ඕක වෙන කෙනෙක් කියයි මම වැරදි මේක තමයි හරි කියලා ඒක යාගේ හරිය මේක මගේ හරිය. මේක මං දකින විදිය. ඔබට ඒක ගැළපෙනවද කියලා බලන්න, හරිද කියලා බලන්න, ඒකෙන් සුභ අර්ථයක් එනවද කියලා බලන්න. ඒක නිසා තමන්ගේ හිතේ ලෝභ ద్వේෂ මොහ දුරු වෙනවද කියලා බලන්න. ඒක දුරු වෙනවනම් ගන්න. දුරු වෙන්නේ නැත්තම් ගන්න එපා. මගේ අදහස එච්චරයි. බුදුහාමුදුරන්ගෙන් විමසනවනේ මේ ස්වාමීනි හරි දහම හා වැරදි දහම තෝරගන්නේ කොහොමද? ලීසි මහණනි හරිම ලීසි. යමක් දේශනා කරද්දි, යමක් ප්‍රගුණ කරද්දි, යමක් පුරුදු කරද්දි ලෝභ ద్వේෂ මෝහ සමණයටපත් වෙනවනම් අන්න ඒක මේ වැරදි දේශනාව. යමක් ශ්‍රවණය කරද්දි ලෝභ ద్వේෂ මෝහ වැඩි වෙනවනම් අන්න ඒක වැරදි දේශනාව. දැන් දේශපාලන රැස්වීමකට ගිහිලා අහන් හිටියා මොකද වෙන්නේ කියන්නේ? ලෝභ ద్వේෂ මෝහ වැඩි වෙනවා. වෛරය, ක්‍රෝධය, පළිගැනීම් වැඩි වෙනවා. ගුණමැකුකම් ඒවට හෝය කියන කට්ටිය මෙතන ඉන්නවද? දේශපාලන කරපින්න ගත්තාය එන්න එපා. ඡන්ද මානසිකත්වයේ තියෙන අයට නිවන් දකින්න බෑ. පක්ෂියත අරගන්න බැරි නම් හක්කාය දිට්ඨිය අතාරින්න පුළුවන්ද? ඔය යම් යම් අවස්ථාවල මම උපේක්ෂා සහගතව ඇත්ත ප්‍රකාශය කිරීම කරනවා. ඒක දේශපාලන ප්‍රකාශයක් නෙමෙයි. ඕනම පුජ්‍යලයේ හොඳ වැඩ තියෙනවා, නරක වැඩ තියෙනවා. හොඳ ටික හොඳයි කියනවා, නරක ටික නරකයි කියනවා. එච්චරයි. ඒකගේ පක්ෂේ පාට මොකද්ද මොකද්ද ඒක අදාළ නැහැ. පිරිත් නූලක්වත් බඳින්නේ නැති පක්ෂ නම් දාගන්න එපා. ඔබේ ඡන්දෙවත් දෙන්න එපා. මොකද හේතුව අපි බුද්ධ ශාසනයක ජීවත් වෙන්නේ නෙමෙයි. පිරිත් මූල බඳපෙක ගලවල විසි කරන පක්ෂය ඉන්නෝනේ. ඒගොල්ලන්ට දෙන්න එපා. ඈ එදාට තමන්ගේ මේ අත කබඩ් එකේ දාලා වහලා ලොක් කරලා යතුර විසි කරන්න. එතකොට හරි. එදාට දෙන්න එපා ඒවල. ඒ පිරිත් මූල ගලවල විසි කරන කට්ටිය මේ බුද්ධ ශාසනයක් තියෙන ඉදහසර දෙන තැනක තමයි අපි ඉන්න ඕන. බණ ධර්ම දේශනාවක් කතා කරන්න පුළුවන් තැනක තමයි අපි ඉන්න ඕන. කරන්න දෙයක් නැහැ. ඉතින් රටේ නැති වුණොත් ඉතින් ඉන්න අයට ඉතින් සුදුසු රටකට ගිහිල්ලා ඉන්න වෙයි. දැන් බලන්න පිරිනතුනේ මිනිස්සුන් දහම නැති නිසා ලෝක විනාශ වෙන හැටි. දහම නැති නිසා ධර්මයේ ඕන ධර්මයේ ප්‍රචලිත කරන්න සෑහෙන සහයෝගය දෙන්න. දහම් පොතපත පිරිනතුනේ කොයිබ කොයිබ හරි තමන් අරගෙන ගිහිල්ලා තමන් පුළුවන් විදියට හලන්න ඕන. මම උනත් ඔය කොහේ හරි ගියාම ධර්මහම් පොටපත් ටික බෙදාගෙන යන්නේ. ඒ මිනිස්සයා නැතත් ඒ මිනිස්සගේ ගෙදර ඉන්න ත වෙන කාට හරි මේකේ අවශ්‍යතාවය මතුවෙලා ඒ මිනිස්සයාගේ හිත නෙවෙයි. වලාට එක්කෙනෙකුට දෙනවා. එයාට එයා ඒක ධර්ම ගණන් ගන්න නැහැ. මම දන්නවා ඒක අරගෙන ගින් ගෙදර දානවා. ගෙදර දුක් විඳින කෙනෙක් ඉන්නවා. අන්න එයාට ඉඟියක් ලැබෙනවා. එයා මේක බලනවා. මේකෙන් අන්තර්ජාලයට යනවා. බණ ටික අහනවා. එයා නිවෙනවා. එච්චරයි. අපිට ඕන මනුස්සයෙක් දෘෂ්ටිගත වෙනස් කරන්න, සොසයිටි එකක් හදන්න, ඇසෝෂියේෂන් හදන්න නෙමෙයි. අපිට ඕන දුක් විඳින හිතක් නිවිලා අපිට කතා කළා නොකළ කොයිබ හරි තැනක නිවීමෙන් ජීවත් වෙනවා. අපේ දේශනා අහලා ඕන තරම් ඉන්න හාමුදුරනේ මම අවුරුදු දැන් 5ක් 6ක් ධර්මය අහන කවදාවත් ඔබ වහන්සේට කතා කරලත් නැහැ, ඇවිල්ලත් නැහැ, දැකලත් නැහැ. හැබැයි දහමෙන් නිවිලා ඒකයි වෙන්න ඕන. බෙදා දෙන්න ඕන. පුළුවන් තරම් අන්තර්ජාලයේ ඉන්න අයට කියන්නේ ඔබට හැම දේශනයක්ම යාළුව 10 දෙනෙකුට හරි ෂෙයා කරන්න පුළුවන් නම් ඒක දහම් කුසලයක්. කාට කාට හරි 1000කට ෂෙයා කරනකොට 10 දෙනෙක්වත් ජීවිතේ යම් ප්‍රමාණයකින් හරි නිවීමක් ඇති කරගනී. ඒක ලොකු පිනක්. එනිසා අර්ථ සිද්ධි හොඳට තේරුම් කරගන්න ඕන. සිතරා පවා සිතුවමින් බණ කිව්වා. ධර්ම දේශකයා දේශනාවෙන් ධර්මයේ කිව්වා. කවියා කවියෙන් ධර්මයේ කිව්වා. ධර්මයේ තියෙනව පින්නතුනේ. ධර්මයේ කියලා කියන්නේ අපේ ආරක්ෂාව. අපිව මනාකොට රැක ගැනීම. අපිව සුරක්ෂිත කිරීම. දැන් මහා පොළොවට කියන්නේ ධරණී තලය කියලා. ඒකට හේතුව අපි දරාගෙන ඉන්න බැවින් ධරණී තලය. ඒකට ධර්මය කියලා කියන්නේ අපේ සාංශාරික දුකට යන්නේ නැතුව අපිව රැක ගන්න එකට. දුකට ගන්න යන්නේ නැතුව අපිව රැක ගන්න. මනුෂ්‍යාත්මය රැක ගන්න බැරි කෙනෙකුට නිවන් දකින්න බෑ. දේවත්වය රැක ගන්න බැරි මනුෂ්‍ය කෙනෙකුට නිවන් දකින්න බෑ. බ්‍රහ්ම තලයට ඇවිල්ලා බ්‍රහ්ම ගුණාංග තිබිලා අන්න බ්‍රහ්මත්වයේ ඉක්මවා යන 32 වෙනි තලයට යන්න ඕන. 32 තලයෙන් එහාට යන්න ඕන. එවන් හිතක් මිසක් නිවන් දකින්නේ manussත්වයටවත් පුබුදවා ගන්න බැරි ගුණාංග නැති හිතක් කොහොමද නිවන් දකින්නේ? මං කියන එක ඇත්තද නැත්තද? ඒක ඇත්ත. එනිසා මොන හාමුදුරු කෙනෙක් හරි වේවා මනුෂ්‍යත්වය ඇති කරගන්න, දේවත්වය ඇති කරගන්න, බ්‍රහ්මත්වයේ ගුණාංග ගුණධර්ම වඩන්න. ගුණසුවඳ තියෙන්න ඕන. හාමුදුරුවරුන්ගේ තියෙන පුදුම තරගකාරීත්වය තමයි පන්සල් හැදිල්ල. මහණුනාන පස්සේ පන්සල් හැදිල්ල. තරගෙට අරයාගේ පන්සලට වඩා තමන්ගේ පන්සල ලොකු කරගන්න. පන්සලේ ලොකු බවින් පෞරුෂය හදාගන්න. අනේ මට ඒ ලෙඩේ අසනීපෙ මට නැති එක ගැන මම හරි සන්තෝෂ වෙනවා. ආරාම ගොඩාක අයිතිකාරයෙක් වෙන්න. මට ආරාම කීපයක්ම පූජ කරන්න හදලා තියෙනවා. මම බලන්නේ මොන කරදරයක්ද කියලා ඒක. ඇයි ඒවට යන්න ඕන, එන්න ඕන, මෙන්න ඕන, එන්න ඕන, බලන්න ඕන, අඩුපාඩුකම් හදන්න ඕන. මැනේජර් කෙනෙක් වෙනවනේ යා. ඔළුව නිදාස වෙනවද? තුන් විහාරාධිපති, දස විහාරාධිපති ඔහොම කියලා ඉවරලා තිබුණා. ඒක මොන කරදරයක්ද? මේ තියෙන එක තියෙන එකත් ඔය පවත්තගෙන යන්න අතහැරලා දාලා මම ඉන්නවා මිසක්. දැන් මේක වුණත් මම එහෙම නඩත්තු කරනවා කියලා එකක් කරන්නේ නැහැ. ඉතින් කවුරු කවුරුත් බැලලා අඩුපාඩුවක් තිබුණොත් එහෙම අපේ මය ඒක හදනවා. මම ඔය හම්බෙන්නේ ලයිට් බිලක් ගෙවාගෙන ඉන්නවා. ඒසම මං ගැන මට සතුටු වෙන්න පුළුවන්. මට කොළඹ හත විපස්සනාව හරිස්පත්තේ හාමුදුරුවෝ යෝජනා කරාම ආනන්ද හාමුදුරුවන්ට මගෙන් පස්සේ කියලා මම එක හෙළාම කිව්ව මට මේක ලොකු වැඩි වටේපා. මං දන්නවා කරච්චල් ඔතන ගොඩක් තියෙනවා. ඔය හදපු සමදි සමාගම් අරව මේවත් එක්ක හදපු ඒවයි ඒව හරි ඔළුවේ ගැක්කෝ. මං කෝ මට ඔක ලොකු වැඩි මං පාඩුවේ ඉන්න මහන උනේ. ඒක නිසා මම දන්න ඔබ වහන්සේට දැන් වෙලා තියෙන කරච්චලේ සමහර වෙලාට ඒ දේවල් ලැබුණාම ගුණධර්ම පුරා ගන්න කෙතනම අන හිටිනව නැති වෙනවා. දැන් මම උනත් දේශනා ගොඩාක් දාගෙන හැම තැනම රට පුරා සංවිධානත් එහෙම කරන්න යන්නේ. පින් ඇති අයට දැන් අහුල ගන්න පුළුවන්. අන්තර්ජාලයට අපි දහම යොමු කරලා තියෙනවා. පොතපත රට පුරාම යොමු කරලා තියෙනවා. හොයන කෙනෙකුට හොයා ගන්න බැරි වෙන එක නෑ. හොයන කෙනෙකුට හොයා ගන්න බැරි වෙන්නේ නෑ. ඒස හොයා ගන්න ධර්මය අපි දීලා තියෙනවා. ඉතින් ඒක සොයා ගන්න තියෙන්නේ. ඉතින් 100%ක්ම ලැබෙන්නේ නැහැ ගුරුවරයෙකින් ඔබට. ඔබ 150ක් ඉෂ්ට කරන්න ගුරුවරයෙකින් 150ක් ගන්න අන්න සාර්ථකව ගමන යන්න. එක්තරා විදිහක බැලුවාම ගුරුවරයා 100%ක්ම වැදගත්. මොකද මග කියන එක වැහිලා ගියොත් එහෙම මිනිස්සු අතරමන්නේ. නමුත් මග කිව්වට මග යන කෙනාට තමයි මග ගමන් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා ඔබේ 100ට විශාල ප්‍රමාණයක් තියෙනවා. දහම් කරුණ දහස් ගුණයකින් වැඩි දියුණු කළ බැලීමේ ගුණය හැකියාව ඔබ සතු විය යුතුයි. ඔබ තනි වුණාම ඔබ පෝසත්ද කියලා බලන්න. බැංකු පොත් අයින් කරන්න, තමන් අවාහ වෙලා විවාහ වෙලා ඉන්න අයින් කරන්න, දනුපුරුපුරු අයින් කරන්න, යාළු මිත්‍රයෝ ටික අයින් කරන්න, වතුපිටි ඉඩකඩම් ආදී ටික අයින් කරලා දාන්න. දැන් ඔබ පෝසත්ද කියලා බලන්න. එතකොට හිතාන්දර පෝසත් නැහැ. එතකොට දුප්පත් නේ, තීර ටික ඔක්කොම අයින් කළනේ. ඒ තීර ටිකනේ මගේ සම්පත ධනය. ආන්න ආර්ය ශ්‍රාවකයෙක්ගේ තියෙන විශේෂත්වය ඕක. ඔය ඔක්කොම අයින් කළාට යව පෝසත්. ඥාති අයින් කරලා, දායකයෝ අයින් කරලා, සියලුම පන්සල් දීපල තියෙනවන මොන හරි ඔක්කොම අයින් කළත් එයා පෝසත්. ආන්න ප්‍රඥා ධනය. අන්න ධර්මයේ දැනගැනීමේ ධනය, ධර්මයේ දැකගැනීමේ ධනය, අන්න සුත ධනය. අන්න පවපින පිළිබඳව දන්න ධනය. අකුසලයෙන් වැළකීම, කුසලයේ පිහිටීම, හිරියොත්ප්ප ධනය. අන්න එවිටත් ඔබ පෝසත් නම් අන්න ඔබ පෝසත්. නැත්තම් මතක තියාගන්න, අර දේවල් කොයි හරි වෙලාවකදී නැති වෙනවා. විවාහ වෙච්ච කෙනාට පිහිට වෙන්න බැරි, දරුවන්ට පිහිට වෙන්න බැරි තැනකදී එනවා. අන්න එතෙන්දි තමයි අසරණ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ එල්ලෙනවා කාගේ හරි මතකයක. දරුවන් කෙරෙහි එල්ලුණාම දරුවෝ පස්සේ යනවා අද්භූත ආත්මය. මහත්ය පසුපස එළුණොත් මහත්ය පස්සෙන් යනවා. එහෙම දේවල් වෙනවා. ඉතින් ලෞකික ලෝකෙට නම් ආදරය ප්‍රේමය හරි උතුම් කොල්ල තමයි ඉතින් කියන්නේ. ඉතින් අවව ඇති දෙයක් නැහැ. ප්‍රේමතෝ ජායති සෝකෝ බුද්ධ ශාසනය කියලා දෙන්නේ එච්චරයි. ඔය ඇලෙන්නේ වෙන මොහොකටවත් නෙමෙයි. රූපයට, ශබ්දයට, ගන්ධයට, ස්පර්ශයට, වෙන එකකට ආදරය කරන්නේ එකිනෙකාට. අනේ මම මෙයාට හරි ආදරේ කියනවා. ඔය ආදරේ කියන්නේ එක්ක ධනයට, එක්ක රූපයට, එක්ක මොකක් හරි ආරක්ෂාවකට, රැකවරණයකට, මොකක් හරි Tamanට බෙනිෆිට්ස් මොනව හරි හම්බ වෙනවනේ. ඕක දැනගත්තයි කියලා ඉවරලා දෙන්න දෙමහල්ලු රණ්ඩු වෙන්න එපා. ඕක තමයි යථාර්ථය. අපෙන් ඒගොල්ලන්ට සපෝට් එකක් තියෙනවා නේද? ඒගොල්ලන්ගේ අපුවට සපෝට් එකක් තියෙනවා නේද? අන්න ඒකට කියනවා සහයයට ගන්නවා කියලා. සහයෝගයෙන් ජීවත් වීම. ඉතින් ඕකට මොකුත් හිතන්න එපා. ධර්මයේ අනුව බලද්දී උතර දෙන්නේ දෙන්නට දෙන්න වංචා කර ගැනීම. මේ සමාජයේ අපි හැමෝටම වංචා කර ගැනීමනේ තියෙන්නේ. අපි උදේ පාන්දර නැගිට්ට විදියේ ඉඳලා කබ ටික කඩලා, හොටු ටික හූරලා, කොණ්ඩෙ දිවිච්ච, මේ පැටලිච්ච ගැටි අයින් කරලා, ඇඳුම් මැදලා අපි ආවේයි වංචා කරන්න. අපි වංචාවක් නැත්තම් අපිට එන්න පුළුවන් උදේ පාන්දර නැගිට්ට ගමන්. අපි කවුරුත් කවෝගේවත් මූණු බලන්නේ නැහැ. ඈ මම වුණත් උදෑසන නැගිටලා මූණ හොදලා රැවුල කපලා හිත බාලා මේ එනවා දැක්කාන් එහෙම නේද? උදේ පාන්දර නැගිට ගමන් ආපෝ කුණු කියලා බේරිලා කබ්බි කවුරුත් ආස නැහැ. මේ අපි ඔක්කොම එකිනෙකාට වංචා කරගන්නවා. ඒක අපි සුහදව අවබෝධයෙන් කරගමු නේද? දැන් උදේ කොණ්ඩේ කළු කරලා නේ, කොණ්ඩේ කළු කරන්නේ නියපොතු කපලා පාට කරලා මේ පාට කරලා නැති වුණත් මේ තමයි සුහද වංචාව. කවුරුත් දන්න වංචාව නේද? නේ කවුරුත් දන්න වංචාව ප්‍රෝඩාව. ડોක්ටර් නම් මොන හොදලා නෙවෙයි නේද? ඉතින් ඒක කවුරුත් දන්න වංචාව. ඉතින් අපි ඒක අවබෝධයෙන් කරමු. ඈ අවබෝධයෙන් කරමු එච්චරයි. මට මේ ඔස්ට්‍රේලියාවේ ගිහපු වෙලාවක ළමයෙක් ඇහුවා හමුදුරෝ බොරුවක් නේද කරන්නේ කියලා කිව්වා. මම කිව්වා ඔව්. බොරුවක් තමයි කරන්නේ. මේ හැමදෙස්සෙම තියෙන බොරුවක්. වචන මේ ලෝකේ තියෙන හැම වචනයක්ම බොරු කියන හැදිච්ච එකක් මිසක් ඇත්ත කියන හැදිච්ච එකක් නෙමෙයි. හැම වචනයකින්ම දෙන්නේ සංඥා. හැම වචනයකින්ම ඇති කරන්නේ සංකාර. සත්‍යවාදී වචනයක් නැත. ඒ කියන්නේ මං විතරක් කතා කරන එක නෙමෙයි, ඔබ කතා කරන්නේත් බොරු, මං කතා කරන්නේත් බොරු. සබ්බේ සංඛාරා අනිච්චා කියලා දැකීම කියන්නේ ඔන්න ඕකට. වචී සංඛාර. මේ කතා කරන එක ඇත්තක් කියලා හිතුවොත් එයාට සත්‍ය අවබෝධ කරගන්න බෑ. මම දැකපු දේ තමයි මං කතා කරන දේ බොරුවක් කියලා දැකීම. ඔබ දැක්කේ නැද්ද තාම ඔබ කතා කරන එක බොරුවක් කියලා? ආ දැක්කනම් ඇති. හැබැයි ඔබ කතා කරන දේ ඇත්තක් කියලා ඔබ හිතාගෙන ඉන්නවනම් ඒක තමයි බොරුව. සෑම වචනයක්ම බොරු. ඊළඟට අපි කෙනාගෙන් කෙනාට හැඩ ගැහෙනවා. දැන් මෙතන මහානායක හමුදුරු කෙනෙක් වැඩම කරොත් එහෙම මගේ හැසිරීම සහ හැඩේ තංගාලම වෙනස් කරගන්නවා. ඇයි ඒ? ඒක ඒ හාමුදුරුව බලාපොරොත්තු වෙනවා. මගේ වයසට, මගේ තත්වයට මට මේ විදිහේ ගරුත්වය කරන්න ඕන. ඉතින් අපි ඒක එසේ නොකළොත් අපිව ගණන් ගත නැහැ කියලා ඒක අපිට අපවාදයක් වෙනවා. අපි ඔක්කොම ගරු කරනවා නේ? අපි ගරු කරනවා. ඒ ක්‍රමවේදයට ගරු කරනවා. ඉතින් ඒ ඔක්කෝම ආරෝපිත දේවල්, ආටෝප දේවල් ඒ ඔක්කොම බොරු ගණේට අදාළ වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ආවම ඔක්කොම ආසන වලින් නැගිටිනවා මුලින්ම. ඒකට හේතුව එහෙම නොකර හිටියොත් නිකන් මාව එක්ක කොන් වෙනව, එක්ක හරි නෑ වගේ වෙනව, එක්ක ගැලපෙන්නේ නෑ. ඉතින් ඒක චාරිත්‍රයක් එක ඇවිල්ලා දෙන ඊ රංගනේ ටක් ගාලා කිරිනවා. මේකට කියන්නේ සුහද මායාව. සුහද මායාව. නෑ එතකොට අපි කොතෙන්ද දෙන්න ඕන? කොහෙටවත් දෙන්න ඕනේ නෑ. අපි එහෙම මායාවල් කරන්න ඕනේ නෑ කියලා දැනට එන්නේ හොඳ නෑ. මොකද අපි මේ මායාවල් තේරුම් අරගෙන ලෝක සම්මත යහපත් මායාවල් කරගෙන ජීවත් වෙන්න වෙනවා. ලෝකේ සම්මත මායාවල් ඒව කරගෙන ජීවත් වෙන්න වෙනවා. ඒක ගැන වැඩි කලබල වෙන්න එපා. තේරුණා නේද? ඒක ගැන වරදක් හිතන්න යන්න එපා. ඒක ස්වභාව දහමක්, ස්වභාව ලක්ෂණයක් ඇටියට ඒක තියෙනවා. ඒ නිසා සම්මුති පරමාර්ථ පටලවා ගන්න එපා. එහෙම පටලවා ගත්තොත් අංගොඩ තමයි නතර වෙන්න වෙන්නේ. ඒ ගොඩක් හාමුදුරුන්ට වෙච්ච දෙයක් ඒක සමහර අයට. ඒසා ධර්මයේ වරදවා ගත්තොත් තමයි පිනුතුනේ උමුතු වෙන්න පුළුවන් එක අවස්ථාවක්. මේ ධර්මයේ වුණත් මම ඔය ඇත්තුන්ට වඩා වැඩි ධර්මයක් මම මෙතන දේශනා කරන්න ගියොත් මම විහිළුවක් බවට පත් වෙනවා. ඔය ඇත්තන්ගේ ඉන්න මට්ටමත් එක්කම තමයි මම හැමතිස්සෙම දේශනා කරන්න ඕන. දැන් මන් දැක්ක දවසක් මහාචාර්යවරයෙක් ඇවිල්ලා මේ ළඟ තියෙනවා 5 වසර 6 වසර දක්වා තියෙන ඉස්කෝලයක්. මේ ඉස්කෝලේ දේශනයක් කරනවා. දැන් මං ඊළඟ දේශනය කරන්න ඉන්නේ මම. එයා මහාචාර්යවරයා දේශනය කරනවා. ඉතින් මට තේරුණ එක දෙයක් තමයි මහාචාර්යවරයා මහාචාර්යවරයා විදියටම දේශනය කරනවා. මං හිතන්නේ ටීචර්ස්ලටවත් තේරෙන්නේ නැහැ ළමයින්ට තියා ටීචර්ස්ලටවත් තේරෙන්නේ නැති මට්ටමට දේශනේ සංකීර්ණයි. වචන බරපතලයි. මහාචාර්ය වචනනේ දීන්නේ. ඉතින් ගැළපෙනවද? විහිළුවක් බවට පත් වෙනවා. ඔහුට වැඩකුත් නැහැ දේශනේ, ළමයින්ට වැඩකුත් නැහැ, ගුරුවරුන්ට වැඩකුත් නැහැ. ඊට පස්සේ මම තමයි යන්නේ ළමයින්ට. මට වෙනවා 5 වසරට යන්න. මම යනවා 5 වසරට. 5 වසරට ගිහිල්ලා 5 වසරේ ළමයාගේ මට්ටමේ ඉඳලම උන් ওই ටික hina අස්සවල හවුස්වල ඒක කළා enjoy කළා ඒ වඩ ළමයින්ට එතනින් ගන්නවා යාව ලස්සනට ලස්සනට වැඩසටහන යනවා ඉතිහාසයේ සම්බන්ධතාවයකින් ඉතින් ඒ නිසාවෙන් අපි නිරන්තරයෙන්ම මේ මම උනත් වෙනතුන් දාලා දුවනෝ වගේ වැඩක් වෙනවා මම බරපතල දේශනාවල් කරගෙන යන්න ගියොත් දැන් මේ රටේ උතුම් දේශනාවල් කළා 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 ගොඩක් අයට තේරුන්නේ නැහැ ඔය සාමින් වහන්සේලා ඒ ඒ වේගෙට මේ ඉන්න කට්ටිය දුවන්නේ නැහැ. අපිට තේරෙන්න ඕන මේ එන කට්ටිය වර්ධනය වෙනවා, අවදිය වැඩි වෙනවා. මේ 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 දහමත් එක්ක මෙයා දුවනවා කියලා. අපිට මෙහෙම බරක් දෙන්න පුළුවන්, ඒ බර උසුලන්න පුළුවන් නම් විතරයි. කාය වර්ධනයකට යන්න. ඔයා ඉස්සෙල්ලම ගිහිල්ලා දාන්නේ අර කැට දාල උස්සන්න නෙමෙයි ඉස්සෙල්ල ඔයාට අර නිකන් තියෙන පොළු කෑල්ල උස්සන්න පුළුවන්ද කියලා බලනවා. ඒක උස්සන්න පුළුවන් නම් ඊට පස්සේ කිලෝ 10ක් විතර දාලා දෙනවා උස්සන්න කියලා. තේරුණාද? බර කාය වර්ධන වලට බර උසෝන ඒවට ගියාම එහෙමයි දෙන්නේ. ඊළඟට ඔහොම කාලයක් ඔසවනකොට තමයි කිලෝ ගන්න වැඩි කරන්නේ. ඔහොම කරලා කිලෝ 250 300ක් හරි උස්සන්න පුළුවන් කාය ශක්තියක් ලැබෙනවා. හැබැයි ගියපු ගමන් දුන්නොත් කිලෝ 250ක් උස්සන්න නැහැනේ. ඒ නිසා මේ පන්සල්වල ඉස්සෙල්ලම ඇවිල්ලා පිරිසුදු කිරීම කරන්න ඕන. පිට්ටනි ගලවන්න ඕන. අතුපතු ගාන්න ඕන. ඈ කෝප පිගන් සෝදන්න ඕන. ඕවා කරන්න ඕන. ඒව කරලා 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 ඒවයින් තමයි පොඩ නැගෙන්නේ ධර්මය. ඒසයි කපාට යදවන්න හොඳ නැහැ. ඒක විහිළුවක් වෙනවා. ඒ සදහම කියන එක තමම්මයි අවබෝධ කරගන්නේ. ගුරුවරයෙකුට දොස් කියන්න එපා. අවබෝධ කරගත්තොත් ඒකත් තමන්ගේ, අවබෝධ නොකරගත්තොත් ඒකත් තමන්ගේම තියෙන දක්ෂතාවයක් අනුව සමහරලාට ගුරුවරයෙක්ගෙන් ධර්මය ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. තේරෙන්නේ? ගුරුවරයෙක් දේශනකන් ඉන්නේ නේ. අහල මග තෝරගන්න ඕන. දැන් අපි පාර යද්දි අපිට මිනිස්සු අඬ ගහලා පාර ගියන්නේ නැහැ නේ. අපිට පාර ඕන නම් අපි අහන්න ඕන පාර. එතකොට තමයි මිනිස්සු බොහොම ගෞරවයෙන් පාර අහනවා. පාර හරියට කියන්නේ. ඒ නිසා ඔබ පාර අහගන්න. තේරුණා නේද? අපි මේ ඇවිල්ලා ඔයාව පාරේ දාලා ටොලියක දාලා තල්ලු කරගෙන යනකම් බලන් ඉන්නපා. එහෙම තමයි ගොඩක් අය හිතන්නේ නේ. ආමුදුරු ඇවිල්ලා අපිව මේ ටොලිය දාලා තල්ලු කරගෙන යයි මෝචරියට. මෝචරියට තමයි තල්ලු කරගෙන යන්නේ. ඒ නිසා ටොලිය දාලා අපි තල්ලු කරන් යන්නේ නැහැ. වීචා එකේ දාලා ඔගොල්ලෝ තල්ලු කරන් යන්නේ නැහැ. ඔයත් පාර අහගෙන ඔයත් යන්න. පාර අහන්න කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, සත්‍යගරුකව සංවාද කරන්න, තර්ක කරන්න, සත්‍යගරුකව සංවාද කරන්න පාර අහගන්න. මම දන්න පාරක් නැහැ. මම දන්නේ එකම දේ, නොදන්නා බව. සමහර වෙලාවට ඒකත් දන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් ඔබ තේරෙනවද? මම දන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න වහන්සේ වෙන. මා දන්නා එකම බව, දෙය නොදන්නා බව. ගොඩක් වෙලාවට මම ඒකත් දන්නේ නැහැ. හරිනේ? හැමදෙරටම තේරුම් සරණයි. සෝපත් වේවා. අද පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ හේමමාලී ජානකි පෙරේරා. එම මෙතිනියත් ඒ වගේම සංජලි දේවිකා ජයතිලක එම මෙතිනියත් ඒ දෙපළම මම හිතන්නේ මහාචාර්යවරුද දෙන්නම. හොඳයි. ඔව් ඒ දෙදෙනාම දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ බලාපොරොත්තු වන්නේ මින් 15 වසරකට පෙර මේ පරිලෝ යන්නට යෙදුණු තම ආදරණීය මෑණියන් වූ DN පෙරේරා පින්වත් තම ආදරණීය මෑණියන්ට සහ මින් වසර 25කට පෙර ආතු අපාතරින් සමුගත් ආදරණීය පියාණන් වූ HDL පෙරේරා තමගේ ආදරණීය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට එයත් ඇගේ භවගමන සුවපත් වේවා, සත්‍ධර්මයේ
කුසල බලයෙන් ඇත්තන්ගේ භවගමන සූපත් වී නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. තවද මව්පාර්ශවයේ සහ පියපාර්ශවයේ ආච්චි සහ සීයලා වන MDL M Pereira මහතා, ඒ වගේම DP ඉදිරිසිංහ මහතා, මාක්‍රට් පෙරේරා මහත්මිය සහ ලිවෙන් ගුණතිලක මහත්මිය ප්‍රදාන මේ පරලෝකීය සියලුම වංශ පරම්පරාගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සාංසාරික වශයෙන් සැපවත් වීමට මේ පින් බලයක් පුණ්‍ය බලයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගුරුවරුන් වන අභාප්‍රාප්ත වූ මහාචාර්ය නන්දසේන රත්නපාල පින්වත් ඒ මහාචාර්යතුමන්ට, පිළිනා ජයසිංහ එම් මහත්මිය ප්‍රමුඛ, හේමාලි ජානකි පෙරේරා සහ යසාංජලි දේවිකා ජයතිලක හට ශිල්ප ශාස්ත්‍ර කියා දුන්නු ලබා දුන්නු ඒ සියලුම ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට, ගුරුවරුන්ට, රදුරුපාසලේ ඉඳලා උගන්වපු ගුරුවරු ඉන්නෝනේ, ඒ හැම දිනාටම ගුරු පූජාවක් වේවා, වන්දනීය පූජාවක් වේවා, පුණ්‍යානුමෝදනා වේවා. ජන්මාන්තරගත වුණු හැම දිනාම සසරින් සුවපත් වේවා, නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සුජීවත්ව වාසය කරන ගුරුවරුන්ට හැම දිනාටම ආයුර ආරෝග්‍ය සැපවර්ධනයම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඇතුව අද දායකත්වය දක්වලා තියෙනවා. ඒ වගේම නිරතුරුවම සංසාර සාගරයෙන් අපව එතර කර වීමට වෙරදරන පූජ්‍යපාද ගෞරවනීය අඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආයුර ආරෝග්‍ය සැප වර්ධනයද ප්‍රාර්ථනා කරලා තියෙනවා. නොබෝ දිනකින් විදේශගත වීමට බලාපොරොත්තුෙන් සිටින ඒ ආදරණීය පුතුණුවන්ට තුන්වංගේ දෙවියන්ගේ ආශිර්වාදය, රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. ඒ අධ්‍යාපන කටයුතු සඵල ප්‍රාප්ත කර ගැනීමට තුනුවන්ගේ ආශිර්වාදයේ, දිවයන්ගේ ආශිර්වාදයේ, සද්ධර්මයේ ආශිර්වාදයේ නුවණුවම සැලසේවා. සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙස මෙෂ්ඨ සිද්ධ කර ගන්නට ආශිර්වාද බලයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වෙන සියලුම පින්තුන්ගේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු, ධර්ම අවබෝධයන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනා පින්කම සියලු දෙනාටම උපනිශ්‍රය උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේහි දායකත්වයන් දක්වමින්, ධර්මදේශනා දායකත්වයේ ගිලම්පස දායකත්වයන් දක්වමින් කටයුතු කරනු ලැබුවේ හේමාලි ජයතිලක පෙරේරායම මැතිණියත්, ඒ වගේම යසාංජලි දේවිකා ජයතිලක පින්වත්ේ මැතිණිය ඇතුළු එම පවුලේ පින්නතුන් ඒ හැම දිනාගේම සිත් තුළ පවතින උතුම් සත් ප්‍රාර්ථනා සඵල වේවා. ඒ දෙපළටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත්, සද්ධර්ම අවබෝධයත් හදාදම සැලසේවා, ලැබේවා, සද්ධර්මයෙන් සැනහේවා කියලා හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුකම් බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ සම්සන්නයසෝ.